ভাই, অর্ডারটা আপনি সুপুর্দি করে দিবে, কারণ এখন রোদার দিনে কয়েকদিন পুজো দেওয়া হামু আর সাকা চাওয়া আরম্ভ করবো। অর্থাৎ আপনাকে রে অনুকম্পাউন্ডিং আপনাকে গৌরণীয় সহিন নহসে সম্মান দিয়ে রাহীন নহ সহিন নহসে যে পাঁচ নমস্কার অভি বিজ্ঞান নহ এই সমগ্র মাম সহিন নহসেটা গৌরী আরো দ্বারা আরাধনা করেন আদে দিন সাকা চাওয়া আরম্ভ করেন গেছে এরকম সব নয়।
எல்லாம் சரணை இருந்த நாட்டம் அது தவசே குஜிதாஹமுவ தர்ம சாகச்சாவிகி பட்டேத்து ஆரம்ப கரான சூதா நம்மின்னி பசுகிய சதீஹி සාකච්ඡා කරලා අපි අවසන් කරන්නට යෙදුණු වප්ප සූත්‍රය ඉතින් අද දවසේ ඉතාම ගාම්භීර වටිනා සූත්‍ර දේශනාවක් පිළිබඳ විවරණයක් විමසන්නට ඉගෙන ගන්නට කියව ගන්නට තමයි අපි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම අපි මේ මොහොතේ බොහොම කරුණාවෙන් යුක්තව මේ කුජදා හමුව ධර්ම සාකච්ඡාව බොහෝ කාලයක සිට සංවිධාන කටයුතු ඉස්ස සිද්ධ කරන සුනන්ද මහත්මයාට තාක්ෂණික කටයුතුයේ මෙහෙයවන සුනන්ද මහත්මයාට පුණ්‍යානුමෝදනාව ඉෂ්ට සිද්ධ කරනවා. ඒ වගේම ප්‍රධාන සම්පත්දායකයින් හැටියට කටයුතු කරන්නට යෙදුන මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා, ඒ වගේම ධම්මදායාද සෙනසුනෙහි වැඩ සිටින අප සහෝදර පින්වත් තනමල්ලිල ඥානීමල ස්වාමීන් වහන්සේ කරුණාවෙන් යුක්තව මේ මොහොතේ පුණ්‍යානුමෝදනා කරමින් සිහිපත් කරනවා. ඒ වගේම අපි හැමෝටම මේ ජීවිතයෙහි යථාර්ථය පිළිබඳව විමසන්නට කරුණුකාරණා ඉස්මතු කරල දෙන සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වහන්සේ පූජනීය අලව්වේ අනෝමදස්සී ගුරු ස්වාමීන් වහන්සේ පාද නමස්කාරයෙන් යුක්ත ගෞරවයෙන් මේ මොහොතේ සිහිපත් කරනු ලබනවා. විශේෂයෙන්ම අපි මේ වටිනා දුර්ලභ අවස්ථාවක් ලබාගෙන තියෙන්නේ මේ ලෝකය තුළ විවිධාකාරයේ දම්පින්කම් මිෂ්ට සිද්ධ කරනවා. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්ති කියන විවිධ විදියට ඒ සඳහා අඩු වැඩි වශයෙන් මිල මුදල් පැහැදම් කරමින් විශාල වශයෙන් කායික සුව පහසුව වෙනුවෙන් සිද්ධ කරනු ලබන ප්‍රතිපදාවන් බොහෝ කොට සිද්ධ කරනු ලබනවා. ඒ වගේම අධ්‍යාත්මික වශයෙන් මේ මනස සිත සුවපත් කරගන්න යම් කිසි කෙනෙක් ධර්මයක් විග්‍රහ කරනවා නම් හිතන විමසන කෙනෙකුට ප්‍රතිපදාවකට යොමු කරවන්නට, ඒ වගේම එවැනි දහමක් කතා කරනවා නම් ඒක අතිශය දුර්ලභ වටිනා කාරණයක්. සියලු දානයන් අතර ධර්ම දානය කියන එක අග්‍රවන්නේ උතුම්මනි කාරණයක් එක්ක. පුද්ගලයෙකුගේ සැනසීම ජීවිතයේ සුවය අත්විඳින්නට මේ දහම කියන එක තමයි ප්‍රමුඛ වෙන්නේ. ඉතින් ඒක නිසා අපි හැමෝම එකතු වෙලා මේ ධර්මයේ විමසන්නට, ධර්මය ගවේෂණය කරන්නට, විචක්ෂණශීලී බව ඇති කරගන්නට උත්සුක වෙන්නට ඕන. ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රයේදී කල්යාණ මිත්‍රයාගේ වටිනකම ගැන වටිනා විග්‍රහයක් ඉදිරිපත් කරලා තියෙනවා. අඤ්ඤතරංවා ගරුට්ටානීයං සබ්‍රහ්මචාරින් යත්තස්ස තිබ්බං හිරෝත්තප්පං පච්චිපට්ඨිතං හෝති. එක්තරා වූ ගරුකටයුතු සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් කෙරෙහි යටහත් පහත් අධික ලැජ්ජා බයකින් යුතුව එළඹෙන්නේ වේ. පේමංච ගාරවෝච, කලින් කලට එතුමන් කෙරෙහි ප්‍රේමයෙන් ගෞරවයෙන් යොමු වේ. තේ කාලේන කාලං උපසංකමිත්වා පරිපුච්ඡති පරිපඤ්ඤති. ප්‍රේමයෙන් ගෞරවයෙන් යොමු වී මෙසේ විමසයි, මෙසේ ප්‍රශ්න කරයි. ඉදං බන්තේ කතං හිමස්ව කත්තෝති. ස්වාමීනි, මේ කුමක්ද? මෙහි අර්ථය කුමක්ද? තස්සතේ ආයස්මන්තෝ අවිවටං චේව විවරಂತಿ. එවිට ඒ ගුරුබවත්තු විවර නොවුව විවර කරති. අනුත්තානි කතංච උත්තානි කරොන්ති. ඉස්මතු නොවූව ඉස්මතු කර පෙන්වති. අනේක විහිතේසු කංකාටානීසු ධම්මේසු කංකං පටිවිනෝදෙන්ති. නොයෙක් වූ සැක ඇතිවන ස්වභාවයන්හි සැක දුරු කරවති. එතකොට මේ තියෙන්නේ ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රයේ ඒ කල්යාණ මිත්‍රයාට යොමු වීමේ ස්වභාවය ගැන. බොහෝම යටහත් පහත්ව ගෞරවයෙන් ලැජ්ජාබයකින් යුතු එළඹිලා කලින් කලට එතුමන් කෙරෙහි ප්‍රේමයෙන් ගෞරවයෙන් යොමු වෙලා ප්‍රශ්න කරනවා, මේ කුමක්ද? මෙහි අර්ථය කුමක්ද? එහෙම අහනකොට විවර නොවූ විවර කරනවා, ඉස්මතු නොවූ ඉස්මතු කරනවා, නොයෙක් වූ සැක ඇතිවෙන ස්වභාවයන්හි සැක දුරු කරවනවා. එතකොට මේ වගේ ස්වභාවයක් කියන්නේ බාහිරකට යොමු වෙලා ජීවිත ප්‍රතිපදාවක් හැටියට දහමක් යම්කිසි කෙනෙක් ප්‍රගුණ කරනවා නම් ඒක ජීවිතයට ලොකු ලාභයක්. ඒක නිසා හැම දෙනාම තමන්ගේ මේ ලැබුච්ච අවස්ථාව, දුර්ලභව ලැබිච්ච අවස්ථාව ප්‍රයෝජනට අරගෙන ප්‍රතිපදාවක් හැටියට මේ ධර්මයේ ප්‍රගුණ කිරීම බොහෝම වටිනවා. ඒක නිසා අපි අද දවසේ සූදානම් වෙන්නේ ස්වාමීන් වහන්සේ විසින්, පූජනීය අලව්වේ අනුමදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන වටිනා සූත්‍ර දේශනාවක පැහැදිලි කිරීමක් විමසන්නට තමයි අද දවසේ සූදානම් වෙන්නේ. ඉතින් කාල වේලාව අනුව කලබල නැතිව අපි මේ විග්‍රහය ඉවගෙන යමු. ඇති වෙන ගැටලු, ඇති වෙන අවස්ථා තියෙනවා නම් ඒව සාකච්ඡා කරගෙන ඉදිරියට යමු කියලා විශේෂයෙන්ම සියලු දෙනාටම සිහිපත් කරනවා. ධාතු විභංග සූත්‍රය. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ඉගෙන ගත්තහම ඒ ඉගෙනගත් ධර්මය නුවණින් විමසන තැනදී ප්‍රඥාව වර්ධනය වෙනකොට ඒ ප්‍රඥාවට ජීවිතයේ යෙදෙන අත්දැකීම් අර්ථ ශූන්‍ය බව ප්‍රඥාවෙන් වටහා ගැනීමයි ඉගෙන ගන්න ධර්මයයි දෙකක් වෙන්නේ නැහැ. මේ ප්‍රකාශය පිළිබඳව ටිකක් අවධානයෙන් බලන්නට ඕන. මෙතනදී විග්‍රහ කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ඉගෙන ගත්තාම ඒ ඉගෙනගත් ධර්මය නුවණින් විමසන තැනදී ධර්මයේ ඉගෙන ගත්තාම ඒ ඉගෙනගත් ධර්මය නුවණින් විමසන තැනදී ප්‍රඥාව වර්ධනය වෙනකොට ඒ ප්‍රඥාවට දැන් ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මය නුවණින් විමසනකොට ප්‍රඥාව කියන කාරණේ ඉස්මතු වෙනවානේ. ඒකත් එක්ක ඒ ප්‍රඥාවට ජීවිතයේ යෙදෙන අද්දකීම් අර්ථ ශූන්‍ය බව ප්‍රඥාවෙන් වටහා ගැනීමයි. ඉගෙන ගන්න ධර්මයයි දෙකක් වෙන්නේ නැහැ. ඒක ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මය විමසනකොට දැන් අර ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රයේ විග්‍රහයකුත් අපි මුලින් කතා කළානේ. ඒකේ තියෙන්නේ කලින් කාලට ගිහිල්ලා විමසනවානේ. එතකොට ඉගෙන ගන්න කෙනෙකුගේ ස්වභාවය. එතකොට ඒ ඉගෙන ගන්නකොට කලින් කාලට ප්‍රශ්න කරමින් විමසනකොට ඒ ප්‍රඥාව කියන කාරණේ නිවර්ධනය වෙන්නේ. ප්‍රඥාවන්ත ස්වභාවය කියන කාරණේ ඉස්මතු වෙනකොට ජීවිතයේ යෙදෙන අත්දැකීම් අර්ථ ශූන්‍ය බව ප්‍රඥාවෙන් වටහා ගැනීමයි. එතකොට ජීවිතයේ යම්කිසි යෙදීමක් ප්‍රකට වීමක් ඉස්මතු වීමක් වෙනකොට ඒ කාරණය ප්‍රඥාවෙන් වටහා ගන්න. එතකොට ඒ වැටහීම් සහගත බවකින් තමයි යම්කිසි ජීවිතයේ අත්දැකීමක් ගෝචර වෙනකොට ඒ අත්දැකීම් වටහා ගන්නේ අර වැටහීම් සහගත බවක. ඉගෙන ගන්න ධර්මයයි දෙකක් වෙන්නේ නැහැ. එතකොට ජීවිතයේ යෙදෙන අත්දැකීම් අර්ථ ශූන්‍ය බව ප්‍රඥාවෙන් වටහා ගැනීම. ඒකේ වැටහීම් සහගත බවකින් තමයි ජීවිතයේ යෙදෙන අත්දැකීම් අර්ථ ශූන්‍යයි කියලා වටහා ගන්න. එතකොට ඒකටම ඒකම එතකොට ඉගෙන ගන්න ධර්මයේ තුල ඒ පැහැදිලි කරලා දෙන කාරණය අර්ථාන්විත වෙනවානේ. එතකොට අර ජීවිතයයි ධර්මයයි දෙකක් කියන අර්ථයේ ඉක්මවා ගිහිල්ලා එතන අර්ථාන්විතව ප්‍රතිපදාව සිදුවෙන ආකාරයනේ. එතනදී මේ ඉස්මතු කරන්න උත්සාහ කරන්න. අපි ඊයේ කතා කරපු සූත්‍රයේදී වේදනාව පිළිබඳව පැහැදිලි කරනකොට මම ඉස්මතු කරලා පෙන්නුවා වේදනාවක් හොයාගෙන යනකොට හොයාගෙන යන වේදනාවේ යථාර්ථය දකින තැනදී වේදනාව බවක් හම්බ නොවීමමයි ප්‍රායෝගික වැඩපිළිවෙල. ඒකම ඉතිර වීම. එතකොට යම්කිසි ගෝචරත්වයක් විමසද්දීනේ. එතකොට වේදනාවක් මොනවා හරි වේදනාවක් මොනවා හරි ගෝචරත්වයක් විමසගෙනනේ යන්නේ ජීවිත භාවිතයත් එක්ක. එතකොට ඒක හොයාගෙන යනකොට හොයාගෙන යන වේදනාවේ යථාර්ථය දකින්න තැන. එතකොට අපි ගත්තොත් දැන් විඳීම කියන ක්‍රියාකාරී ස්වභාවයත් එක්කනේ. එතකොට ජීවිත අත්දැකීමක් එක්ක සැප වේවා දුක් වේවානේ. ඒ වගේ මොනවා හරි අත්දැකීමක් විමසගෙන යනකොට ගෝචරත්වයක් මේ විමසන්නේ. එතකොට හිතන කෙනෙකුට වැටේ මේ ප්‍රතිපදාවත් එක්ක කටයුතු කරගෙන යනකොට හොයාගෙන යන වේදනාවේ යථාර්ථය දකින්න තැන. වේදනාව බවක් හම්බ නොවීමමයි ප්‍රායෝගික වැඩපිළිවෙල. ඒකෙම ඊතර වීම. ඒ වගේම තමයි සෑම අත්දැකීමක්ම ඒ විදියට යථාර්ථවාදීව විචක්ෂණය කරනකොට ඒ විචක්ෂණයත් එක්ක ප්‍රායෝගිකවම ධර්මය තුළින් ඊතර වීම අර්ථාන්විත වෙනවා. එතකොට ජීවිත භාවිතාවේ ජීවිතයේ සෑම අත්දැකීමක්මනේ. එතකොට යම්කිසි කෙනෙක් විචක්ෂණශීලී බවකින් තමන්ගේ ජීවිත භාවිතය ගත කරනකොට යෙදෙන සෑම කාරණයක්ම විමසන ස්වභාවයකින් යුක්තව තමයි ජීවිත භාවිතාවේ කටයුතු සිද්ධ වෙන්නේනේ. එතකොට ඒ වැටහීම් සහගත බවක් එක්ක විමසන ගතිය තමයි ඉස්මතු වෙන්නේ. මෙතනදී මට මතක් වෙනවා සාරිපුත්ත සීහනාද සූත්‍රයේදී සාරිපුත්ත ස්වාමීන් වහන්සේ සිහිපත් කරනවා කායගතා සතිය. කය අනුවගිය සිහිය භාවිතාවක තමයි ජීවිත පැවැත්ම උන්වහන්සේගේ තියෙන්නේ. එතකොට බලන්න ඒ අර ඔබට මතක ඇති සාරිපුත්ත සීයනාද සූත්‍රයේදී සාරිපුත්තයන් වහන්සේ සිහිපත් කරනවානි තමන්ගේ ජීවිත භාවිතාව ගැන. එතකොට එහෙම කෙනෙකුගෙන් වරදක් සිද්ධ වෙන්න ඉඩක් නෑ කියලා උන්වහන්සේ එතනදි ඉස්මතු කරන්නේ නේ. එතකොට ඒ වගේ ජීවිත භාවිතයක් කියනකොට දැන් මෙතනදි කියන්නේ සෑම අත්දැකීමක්ම ඒ විදියට යථාර්ථවාදීව විචක්ෂණය කරනකොට ඒ විචක්ෂණයත් එක්ක ප්‍රායෝගිකවම ධර්මය තුළින් නිතර වීම අර්ථාන්විත වෙනවා. එතකොට බලන්න අපි ජීවිත භාවිතාව තුළ දැන් සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් කියන කාරණයකට ඒ විග්‍රහයකට නේද අපි අනුගත වෙලා ඒ ධර්මය අපි ඉගෙන ගන්නවා. එතකොට ඒ ඉගෙන ගන්න ධර්මය ජීවිතයේ දෙන අත්දැකීම් පාදක කරගෙන ඒ අහන කාරණයත් එක්කම විමසීමක් නෙවෙන්නේ. එතකොට අර ඒ කියන දෙන ඉගෙන ගතිපු කාරණයයි ඒ වැටහීම් සහගත බවයි ඒ කියලා දෙන කාරණය එතකොට දෙකක් වෙන්නේ නැහැ. අර්ථාන්විතව අර ජීවිත භාවිතයේදී ඉගෙනගත්ත ධර්මයයි ජීවිත අත්දැකීම් ප්‍රඥාවෙන් විමසීමයි කියන එක දෙකක් වෙන්නේ නැහැ. ඒක ඉතිරි වීමේ ප්‍රතිපදාවක් විදියට ඉස්මතු වෙන්නේ. ඒ වගේ කාරණයක් තමයි කතා කරන්නේ. ඒ කාරණාව ගැන මොනවා හරි අදහසක් හෝ ගැටලුවක් තියෙනවද? නැත්නම් අපි ඉස්සරහට යන්න පුළුවන්. ඉස්සරහට යමු. ඉතින් අපි අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ධාතු විභංග සූත්‍රය. අපේ ඥානානන්ද ස්වාමීන් වහන්සේගේ 25ක් පැවිදි වීම නිමිති කරගෙන ධර්මයක් හිතන පිරිසකට ධර්මයක් යොමු කිරීම කියන කාරණාව මුල් කරගෙන. එතකොට මේ පැහැදිලි කිරීම කරන්නේ ධර්මයක් හිතන පිරිසකට ධර්මයක් යොමු කිරීම කියන කාරණාව මුල් කරගෙන. එතකොට මේ සූත්‍ර දේශනාව ගැඹුරු සූත්‍ර පරයයක් විග්‍රහයක් ගැඹුරු විග්‍රහයක් ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට මේක විශේෂයෙන්ම අපි අවධානයට යොමු කරගන්නට ඕන මේ දේශනාව ධර්මයක් හිතන පිරිසකට ධර්මයක් යොමු කිරීම කියන කාරණාව මුල් කරගෙනයි මේ සූත්‍ර දේශනාව පැහැදිලි කරන්නේ. ධාතු විභංග සූත්‍රයේ නිධානය අපි කවුරුත් දන්නවා. බුදුරජාණන් වහන්සේ මගදේශු චාරිකං චරමානෝ. බුදුරජාණන් වහන්සේ මගදෙහි චාරිකා කරනකොට යේන රාජගහන් තදවසරි රජගහනුවරට වැඩියා. යේන බග්ගවෝ කුම්භකාරෝ තේනුප සංකමි. බග්ගව කියන කුම්භකාරයා ළඟට එරඹුණා. උපසංකමිත්වා බග්ගවං කුම්භකාරං ඊතදවෝච. ඒ බග්ගව කියන කුම්භකාරයා ළඟට ඇවිල්ලා කියනවා සච්චේතේ බග්ගව අගරු විහෙරේම ආවසනේ ඒකරත්තින්ති. බග්ගව ඉඳින් ඔබට බරක් නැත්තං එක රාත්‍රියක් මේ ආවාසයේ වාසය කරන්නම් කියලා ඉල්ලා සිටිනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ රජගහනුවරට වැඩම කරලා බග්ගව කියන කුඹල් කළුගේ ඒ නවාතැන්පලට ගිහිල්ලා ඉල්ලනවා ඔබට කරදරයක් නැත්නම් අද රාත්‍රියේ මම මෙහි වාසය කරන්නද කියලා අවසර ඉල්ලනවා. නකෝ මේ බන්ති ගරු, මට එහෙම බරක් නැහැ, ගැටලුවක් නැහැ ස්වාමීනි, මෙතන අවතෙන් දෙන්න පුළුවන්. අත්ති චේත්ත පබ්බජිතෝ පඨමං වාසූපගතෝ. නමුත් කලින් ඇවිල්ලා පැවිද්දෙක් මෙහි වාසය කරනවා. සචේ සෝ අනුජානාති විහෙරත බන්තේ යතා සුකන්ති. ඉදින් ඒකෙනා අනුදනනවා නම් වාසය කරන්න ස්වාමීනි, පහසුවෙන් වාසය කරන්න කියලා කියනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ කුඹල් අරුගෙන් අවසර ගත්තට පස්සේ කුඹල්හාවේ අයිතිකාරයා භග්ගව කියනවා, මෙතන නවාතැන් දෙන්න පුළුවන් ස්වාමීනි, කලින් මෙතෙන්ට ඇවිල්ලා පැවිද්දෙක් ඉන්නවා, ඒ එයාගෙන් ප්‍රශ්නයක් නැත්තං එයා අනුදන්නවා නම් පහසුවෙන් වාසය කරන්න කියලා කියනවා. තේන කෝපන සමයේන පුක්කුසාතිනාම කුලපුත්තෝ භගවන්තං උද්දිස්ස සද්දා අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ. ඒ කාලි පුක්කුසාති කියල කුලපුත්‍රයෙක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්මිලා පැවිදි වෙලා ඉන්නවා. සෝ තස්මින් කුම්භකාරා වේසනේ පඨමං වාසූපගතෝ හෝති. අන්න ඔහු තමයි කුම්භකාරයාගේ ආවාසයේ පළමුවෙන් වාසයට ඇවිල්ලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ බලනකොට මේ පුක්කුසාති කියන කුලපුත්‍රයා කාලයකට කලින් පැවිදි වෙලා. පැවිදි වෙලා තියෙන්නේ කවුරු වෙනුවෙන්ද? ශ්‍රද්ධාවෙන් ගිහියෙන් නික්මිල පැවිදිලා තියෙන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. එතකොට ඔහු පැවිදි වෙලා ගිහිගෙන් නික්මිලා ඔහු දැන් මේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන යන ගමනේ. එතකොට ඒ කියන ඒ කුඹල්හලේ මුලින් ඇවිල්ලා ඉන්නේ කවුද? මේ පුක්කුසාති කියන කුලපුත්‍රයා. අතකෝ භගවා යේනායස්මා පුක්කුසාති තේනුපසංකමේ. භාග්‍යවතුන් වහන්සේ පුක්කුසාති කරා එළඹෙනවා. උපසංකමිත්වා ආයස්මන්තං පුක්කුසාතින් ඒතද වෝච. එළඹිලා මෙන්න මෙහෙම කියනවා. සච්චේ තේ බික්කු අගරු විහරේම ආවසනේ ඒකරත්තින්ති. ඔබට බරක් නැත්නම් මම එක රාත්‍රියක් මෙම ආවාසයේ වාසය කරන්නද? ඌරුන්දං ආවුසෝ කුම්භකාරා වේසනං විහරතායස්මා යතාසුකන්ති. මට බාධාවක් නැහැ, ඒ නිසා ඔබ වාසය කරන්න කියලා කියනවා. එතකොට පුක්කුසාති කුලපුත්‍රයා බුදුරජාණන් වහන්සේට කියනවා, ගැටලුවක් නැහැ, ඔබ වහන්සේට මේ ස්ථානයේ වාසය කරන්න පුළුවන්. අතකෝ භගවා කුම්භකාරා වේසනං පවිසිත්වා ඒකමන්තං තින සන්තාරකං පඤ්ඤාපෙත්වා නිසේදි පල්ලංකං ආභුජිත්වා උජුංකායන් පනිදාය පරිමුකං සතින් උපට්ට පෙත්වා. භාග්‍යවතුන් වහන්සේ කුම්භකාරයාගේ ආවාසයට ඇවිල්ලා තනකොළ ඇතිරියක කය ඍජු කරගෙන වාසය කළා. අතකෝ භගවා බහුදේව රත්තිං නිසජ්ජාය වීති නාමේසි. බොහෝ කාලයක් රාත්‍රිය එහිම ගත කරලා. එතකොට දැන් අවසර ලැබුණනේ බුදුරජාණන් වහන්සේ තේ ස්ථානෙට ගිහිල්ලා තන ඇතිරියක් සකස් කරගෙන කය ඍජු කරගෙන උන්වහන්සේ භාවනා ඉරියව්වෙහි උන්වහන්සේ වැඩවාසය කරනවා. අතකෝ භගවා බහුදේව රත්තිං නිසජ්ජාය වීති නාමේසි. එතකොට දැන් රාත්‍රී බොහෝ කාලයක් ඒ විදියට උන්වහන්සේ වැඩ හිටියා. ආයස්මාපිකෝ පුක්කුසාති බහුදේව රත්තිං නිසජ්ජාය වීතිනාමේසි. උක්කුසාදිත් ඒ විදියට බොහෝ කාලයක් රාත්‍රී ඒ විදියටම ගත කළා. එතකොට බලන්න මේ නිධානය නේද, සූත්‍ර දේශනාවක නිධානය කියන කාරණේ බොහෝම වැදගත්. බුදුරජාණන් වහන්සේ රජගහනුවරට වැඩම කරලා මේ ආවාසයක් මේ ස්ථානය තුල වැඩ ඉන්නකොට මේ පුක්කුසාති කියන කුලපුත්‍රයා හම් වෙලා දැන් රාත්‍රියේ එකම ස්ථානය තුල පය ඍජු කරගෙන පළඟක් බැඳගෙන පය ඍජු කරගෙන සිහිය උපදවාගෙන භාවනා ඉරියව්වේ දැන් වැඩ ඉන්නවා. පුක්කුසාති කුලපුත්‍රයා තේ විදිහටම බොහෝ වෙලාවක් මේ ස්ථානය තුල ගත කරන. අතකෝ භගවා ඒ තද හෝසි, භාග්‍යවතුන් වහන්සේට මෙහෙම හිතුණා, පාසාදිකංකෝ අයං කුලපුත්තු ඉරීයති. මේ කුලපුත්‍රයාගේ ඉරියව් හරියට ප්‍රසාද ජනකයි. යන්නූනාහං පුච්චෙයන්ති, මෙයාගෙන් ප්‍රශ්න කරන්න ඕන. යන්නූනාහං පුච්චෙයන්ති, භාග්‍යවතුන් වහන්සේ කුක්කුසාතිගෙන් මෙහෙම අහනවා. දැන් එතකොට මේකේ අහන්නේ පුක්කුසාති භාවනා කරපු නිසාද, ප්‍රසාදනීය නිසාද? ප්‍රසාදනීය නිසා. දැන් බලන්න මෙතනදී මේ පුක්කුසාති කුලපුත්‍රයා භාවනා ඉරියව්වේ ඉන්නවා ඒ නවාතැන්පලේ බුදුරජාණන් වහන්සේත් වැඩඉන්න. මේ රාත්‍රී බොහෝ කාලයක් වෙනකම් දෙදෙනා වහන්සේලාම මේ අර මේ ඉරියව්වෙන් ඉන්නකොට මොකද මේ බුදුරජාණන් වහන්සේට හිතන මෙයාගේ මේ ඉරියව් හරි ප්‍රසන්නයි. එයාගේ ඒ ඒ කුලපුත්‍රයාගේ ස්වභාවය බොහොම ප්‍රසන්නයි, ප්‍රසාදනීය. ඒක නිසා මෙයාත් එක්ක කතා කරන්න ඕන කියලා කල්පනා. මොකද හේතුව ඒ කාලේ භාවනා කරනවා කියන එක සාමාන්‍ය දෙයක්. එහෙනම් භාවනා කරනවා කියන එක පර්යංගයේ ඉඳගෙන කය ඍජු කරගෙන ඒ විදිහට භාවනා කරනවා කියන එක එතකොට සාමාන්‍ය දෙයක්. ශ්‍රමණේක් වුණහම භාවනා කරනවා කියන එක සාමාන්‍ය දෙයක්. එතකොට ප්‍රසාදනීය නිසා සාමාන්‍යයෙන් මෙයාගේ හිතේ ස්වභාවය ටිකක් ගුණවත් භාවයක්, හිතන භාවයක් කියන කාරණාවක් වැටහිච්ච නිසා තමයි බුදුරජාණන් වහන්සේ අහන්නේ. ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ මේ ස්ථානේ වැඩ ඉන්න කතා කළානේ කලින්නේ. එතකොට එයාගේ ඉරියව් කතා බහ නේද, පූර්වසයෙන් යම් කිසි සංවාදයක යෙදුණා. එතකොට ඒකත් එක නේද, හරි අර සජීවී බවක් ඉස්මතු වෙනවනේ නේ. එතකොට මේ ඒ ස්වභාවයත් එක්ක අර බොහොම ප්‍රසාදනීය කුලපුත්‍රයෙක් හැටියට හඳුනගෙන ඒ ස්වභාවය නිසා ටිකක් ගුණවත් භාවයක්, හිතන භාවයක් කියන කාරණාව පැටහිච්ච නිසා තමයි බුදුරජාණන් වහන්සේ අහන්නේ. කංසි ත්වං භික්ඛු උද්දේශ පබ්බජි, භික්ෂුව ඔබ කවුරු උදෙසාද පැවිදි වුනේ? දැන් අමතන්නේ භික්ෂුව කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය භික්ෂුව කංසි ත්වං භික්ඛු, කංසි තං ත්වං භික්ඛු උද්දේශ පබ්බජිතෝ, ඔබ කවරෙක් උදෙසාද පැවිදි වුනේ? බුදුරජාණන් වහන්සේ උදෙසා මහණෙච්ච කෙනෙක් නෙමෙයිනේ, භික්ෂු කියන සංඝ පිරිසට අයිති නැහැනේ. නමුත් භික්ෂු කියලා අමතන්නේ භික්ෂාව හොයාගෙන යන කෙනා කියන අදහසත් එක්ක. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මෙයාගේ ඉරියව්, ඊට පස්සේ එයාගේ ඒ බාහිර ස්වභාවය, එයාගේ ප්‍රසන්න ස්වභාවයත් එක්ක පැවිද්දෙක් කියලා හඳුනගන්නේ ඒ යම්කිසි ඒ බාහිර පෙනුමක් තිබුණානේ. ඒකත් එක්ක දැන් කතා බහ කරගෙන භික්ෂුව කියලා තමයි අමතන්නේ. ඒකට භික්ෂුව කියන අදහස භික්ෂාව හොයාගෙන යන කෙනා කියන අදහසත් එක්ක. එතකොට ඕනම කෙනෙක් එහෙනම් පැවිදි වෙනව නම් පිණ්ඩපාත යනව නම් ඒ අය භික්ෂුව. එතකොට අනුන්ගෙන් යැපෙන බාහිර උපකාරයෙන් ජීවත් වෙන කෙනාට භික්ෂාවෙන් ජීවත් වෙන කෙනාට තමයි භික්ෂුව කියලා කියන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ හොඳටම දන්නවානේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහණෙච්ච කෙනෙක් නෙමේ, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නෙමේ කියලා. එතන භික්ෂුව කියලා අමතන්නේ ඒ කෙනාට, එතන භික්ෂුව කියලා අමතන්නේ ඒ කෙනාට හෝවාතේ සත්ත ඔබගේ ශාස්ත්‍රෝන් වහන්සේ කවුද? කස්සවා ත්වං ධම්මං රෝසේ ප්‍රෝචේසීති, ඔබ කාගේ ධර්මයටද රුචි කරන්නේ? එතකොට අහන ඔබ කවුරු දෙසාද පැවිදි වුනේ? ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේ කවුද? ඔබ කාගේ ධර්මයකටද රුචි කරන්නේ? එතකොට මේ විමුක්තිකාමී සමාජයක බොහෝ තොටුපළවල් ශාස්ත්‍රවරු ඉදා හිටියානේ. එතකොට ඒ පිරිස අතරේ මේ අරහං සම්මා සම්බුද්ධනේ සංකී සූත්‍රය වගේ සූත්‍රවලදී තියෙන්නේ. එතකොට ඒ වේදය තුළ ඒ වචන මේ විදිහටම තිබුණා, ඒ ඉගෙනගෙන තිබුණානේ. එතකොට ඒ වගේ ඒ ස්වභාවයන් පිළිබඳව වැටහිච්ච ජීවිත ගත කරපු අය එදා හිටියා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ කෙනාගේ ස්වභාවයත් ඔහුගෙන් ප්‍රශ්න කරනවා, කවුරු දෙසාද පැවිදි වුනේ? ඔබේ ශාස්ත්‍රඥ වහන්සේ කවුද? කාගේ ධර්මයකටද රුචි කරන්නේ? අත්තා උසෝ සමනෝ ගෝතමෝ සක්‍යපුත්තෝ සක්‍යකුලා පබ්බජිතෝ. බුදුරජාණන් වහන්සේට ඇවැත්නි කියලා අමතන්නේ. ඇවැත් ශ්‍රමණය සමාන කෙනෙකුටනේ, බාල කෙනෙකුට ආමන්ත්‍රණය කරන විදියට. ඇවැත් ශ්‍රමණය, ඇවැත්නි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ශාක්‍ය පුත්‍රයෙක් ඉන්නවා, ශාක්‍ය කුලයෙන් නික්මිලා පැවිදි වෙච්ච. තං කෝපන භගවන්තං ගෝතමං ඒවං කල්යාණෝ කිත්ති සද්දුවක් භුග්ගතෝ. අන්න ඒ ගෞතමයන් වහන්සේ කෙරේ මෙන්න මෙහෙම කල්යාණ කීර්තිරාවයක් තියෙනවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. එතකොට සමාජයේ තිබිච්ච කීර්තිරාවයක්. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේත් එක්ක මේ කුලපුත්‍රයත් එක්ක කතා කරන්න ඕන කියලා අහනවනේ විස්තර. කවුරු ඔබගේ, ඔබ පැවිදි වුණේ කවුරු දෙසාද? ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේ කවුද? ඔබ කාගේ ධර්මයටද රුචි කරන්නේ කියලා විමසනවා. එතකොට ඔහු කියනවා, මම මේ පැවිදි වුණේ ගෞතමයන් වහන්සේ, ශාක්‍ය පුත්‍රයන් වහන්සේ, ඒ ගෞතම කුලයෙන් ඉපදි නික්මිලා පැවිදි වෙච්ච ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෙනුවෙන් තමයි මම පැවිදි වුනේ. බලන්න ස්වභාවයනේ. එතකොට ඒ උන්වහන්සේගේ කීර්තිරාවයක් පැතිරලා තියෙනවා. එතකොට ඒ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. එතකොට සමාජයේ තිබිච්ච කීර්තිරාවයක්. එතකොට ඒ ප්‍රසිද්ධියට පත් වෙලා තිබුණ මෙන්න මේ විදිහේ ගුණයන්ගෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙලා කියලා. ඒ සමාජය තුලදී මෙන්න මේ වගේ තේරුම් සහිතව ඒ වගේ අර්ථ සහිතව මෙන්න මෙහෙම ගුණයන්ගෙන් යුක්තයි කියලා කීර්තිරාවයක් තියෙනවා. තාහං භගවන්තං උද්දිස්ස පබ්බජිතෝ මං අන්න ඒ භාග්‍යතුන් වහන්සේ දෙසයි පැවිදි වුණේ. සෝ ච මේ භගවා සත්ත ඔහු තමයි මගේ ශාස්ත්‍රුන් වහන්සේ. තස්සාහං භගවතෝ ධම්මං රෝචේමීති මම ඒතුමාගේ ධර්මයට තමයි රුචි කරන්නේ. එතකොට දැන් ප්‍රශ්න කරනවානේ, කවුරු දිසාද පැවිදි වුනේ, ඔබගේ ශාස්ත්‍රුන් වහන්සේ කවුද, ඔබ කාගේ ධර්මයක්ද අනුගමනය කරන්න කියලා අහනවානේ. තොඩේකට පිළිතුරු හැටියට කියනවා, මම මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි තමයි පැවිදි වුනේ, මගේ ශාස්ත්‍රුන් වහන්සේ තමයි උන්වහන්සේ. බලන්න දැකලවත් නැහැනේ මොනවත් ඒ ස්වභාවය ගැන වැටහීමක් නැහැ. එතකොට මේ කීර්තිරාවයත් එක්කේ මේ වගේ එකර වෙන ප්‍රතිපදාවක් කියනවා කියලානේ. සත්‍ය ගවේෂණය කරන ජීවිතයක කොච්චරනම් මේ ඇතුළත පිබිදීමක් තියෙන්න ඕනද මේ විදිහේ ජීවිත භාවිතයක් වෙන්නනේ. එතකොට කියනවා, කාගේ ධර්මයටද රුචි කරන්නේ, මෙන්න මේ කියන බුදුරජාණන් වහන්සේගේ ධර්මයට තමයි මම පැවිදි වෙලා, මම ඒ අනුව ඒ බුදුරජාණන් වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ හැටියට කටයුතු කරනවා කියලා කියන. කහං පන බික්කු ඒතරහි තෝ භගවා විහෙරති අරහං සම්මා සම්බුද්ධෝති. කොහෙද දැන් ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වාසය කරන්නේ? කරබාන බුදුරජාණන් වහන්සේ මේ සැකහැර මෙයාගේ මේ ස්වභාවය ගැන, මේ චරිත ස්වභාවය, එතන ඒ එයාගේ ස්වභාවය ගැන වැටහීමක් ඇති කරගන්න මේ ප්‍රශ්න කරනවානේ. එතකොට අහනවා, කහං පන බික්ඛු ඒතරහි සෝ භගවා විහෙරති, කොහෙද දැන් ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වාසය කරන්නේ? අත්තාවුසෝ උත්තරේසු ජනපදේසු සාවත්තින් නාම නගර. ඇවැත්නි තියෙනවා උත්තර ජනපදයේ පැවැත්නුවර කියලා නගරයක්, සාවත්ති කියලා නගරයක්. තත්තසෝ භගවා ඒතරහි විහෙරති අරහං සම්මා සම්බුද්ධෝටි. අන්න එහෙ තමයි භාග්‍යතුන් වහන්සේ වැඩවාසය කරන්නේ. එතකොට දැන් මේ කුලපුත්‍රයා, පුක්කුසාති කුලපුත්‍රයා බොහෝ දුර ගෙවාගෙන ඉන අතරමගනේ. එතකොට අතරමග ඉන්නකොට තමයි බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන්නේ. එතකොට එයා දැනගෙන හිටියේ සවැත්නුවර තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියලා. එයා දන්න තොරතුරුත් එක්ක තමයි දැන් මේ විස්තර කරන්නේ. දිට්ඨ පුබ්බෝ පනතේ බික්ඛූ සෝ භගවා. ඔබ ඒ භාග්‍යතුන් වහන්සේ දැක තිබෙනවද? දිස්වාච පන ජානෙය්‍යා සීති දැක්කොත් ඔබ අඳුරනවාද කියලා අහනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේව තමයි ප්‍රශ්න කරන්නේ නේ. අහනවා, මේ ඔබ බුදුරජාණන් වහන්සේ දැකලා තියෙනවද? දැක්කොත් අඳුරගන්න පුළුවන්ද? එතකොට බලන්න මේ ඒ මේ ජීවිතයේ ස්වභාවය නේද? නකෝ මේ ආවසෝ දිට්ඨ පුබ්බෝ සෝ භගවා. මම කලින් මේ භාග්‍යවතුන් වහන්සේ දැකලා නැහැ. දිස්වා චාහං න ඥානියන්ති. දැක්කා කියන හඳුනගන්නත් හැකියාව ලැබෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන්සේ කලින් දැකලත් නැහැ, දැක්කා කියලා මට අඳුරගන්න බෑ කියලා කියනවා. අතකෝ භගවා ඒතද හෝසි. භාග්‍යතුන් වහන්සේට මෙහෙම හිතෙනවා, මමං පායං කුලපුත්තෝ උද්දිස්ස පබ්බජිතෝ. බුදුරජාණන් වහන්සේට මෙහෙම හිතෙනවා, මේ කුලපුත්‍රයා පැවිදි වෙලා ඉන්නේ මං වෙනුවෙන් තමයි. යන්නු නස්සාහං ධම්මං දේසෙයන්ති. ඒ නිසා මං මෙයාට ධර්මය දේශනා කරන්නට ඕන. එතකොට දැන් බලන්න මේ මේ ස්වභාවයනේ. දැන් බුදුරජාණන් වහන්සේට හිතුණා මේ කුක්කුසාති කියන කුල පුත්‍රයාත් එක්ක කතා කරන්න ඕන කියලා. කතා කරන්න ඕන ඕන ඒ ප්‍රශ්න කරනකොට මෙයා බුදුරජාණන් වහන්සේ නිසාත් පැවිදිච්ච කෙනෙක්. හැබැයි අහලා තියෙන කාරණයකින් විතරයි අඳුරගන්න හැකියාවක් නැහෙනේ. දැන් මේ ඉස්සරහට හිටියත් නේ අඳුරගන්න පුළුවන්ද? එහෙම අඳුරගන්න හැකියාවක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හිතෙනවා මෙයා මේ පැවිදිලා ඉන්නේ මං වෙනුවෙන්. යන්නෝ නස්සාහං ධම්මං දේශේයන්ති. ඒ නිසා මං මෙයාට ධර්මය දේශනා කරන්නට ඕන. අතකෝ භගවා ආයස්මන්තං පුක්කුසාතින් ආමන්තේස. ඊට පස්සේ ඒ කල්හි භාග්‍යතුන් වහන්සේ පුක්කුසාතිව අමතනවා. ධම්මං තේස් භික්ඛූ දේශිස්සාමි. භික්ෂුව මං ඔබට ධර්මය දේශනා කරනවා. තං සුනාහි සාදුකං මනසිකරෝහි බාසිස්සාමීති. මං ඔබට ධර්මය දේශනා කරනවා හොඳින් අහන්න. අවධානය යොමු කරලා අහන්න කියලා වදාරනවා. ඒත් බුදුරජාණන් වහන්සේට කතා කරන්නේ ඒබ මාවුසෝතිකෝ ආයස්මා පුක්කුසාති භගවතෝ පච්චස්සෝසි. භාග්‍යතුන් වහන්සේට පිළිවදන් දෙනවා, පිළිතුරු දෙනවා, එහෙමයි යැවැත්නී කියලා ඒ පුක්කුසාත. එතකොට දැන් මේ පුක්කුසාති කුලපුත්‍රයාට බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කරන්න ඕන කියලා කල්පනා කරලා, මම එහෙනම් ධර්මයක් ඔබට ධර්මයක් කියනවා කියලා කිව්වට පස්සේ ඇවැත්නි කියලා ආවුසෝවාදයෙන් කතා කරන්නේ. එතකොට මේ නිධානය පරියායෙන් අපට ගන්න තියෙනවා බුදුරජාණන් වහන්සේ කවදාවත් ශරීරයකින් දැකලා බුදුරජාණන් වහන්සේ දකින එකක් වෙලා නැහැ. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ දකින්නේ ධර්මයේ නේ. බලන්න මෙතනදී මේ පුකුසාති කුලපුත්‍රයා බුදුරජාණන් වහන්සේ අඳුරගත්තද? අඳුරගත්තේ නැහනේ. එයාට තවත් ශ්‍රමණයෙක් විතරයි. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ දකින්නේ ධර්මය. බුදුරජාණන් වහන්සේ උදෙසාම මහණ වෙච්ච කෙනෙක් බුදුරජාණන් වහන්සේව දකිද්දී බුදුරජාණන් වහන්සේව හඳුනගන්න බෑ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේව කියලා කියන කෙනා සැබෑවටම ඒ කාලේ හෙව්වේ යථාර්ථවාදීය. එතකොට බුදුරජාණන් වහන්සේ කියන කෙනා ඒ අවබෝධය කියන එක අර්ථාන්විත වෙන්නේ ධර්මය තුළින් නේ. එතකොට අර්ථාන්විතව ඒ අර බාහිර ස්වභාවයකින් නෙමෙයි, බාහිරින් හඳුනගත්ත ස්වභාවයක් නෙමෙයි, ධර්මය තුළින් තමයි. ඒ ධර්මය කියලා දෙන කාරණයත් එක්ක තමයි ඒ අවබෝධය කියන කාරණේ ඉස්මතු වෙන්නේ. අද කාලේ තමයි අපි බාහිර දෙයකින් හොයන්නේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේව තමයි හොයාගෙන ගියේ. එතකොට බුදුරජාණන් වහන්සේ හම්බ වුණා කියලා දන්නේ නැතුව තියෙද්දි ශ්‍රමණේක් කියන කාරණාව කෙරෙහි අන්‍යොමු කිරීම තරම් ශ්‍රමණවරු සත්‍යවාදී කියන බව ඒ සමාජයේ කොච්චර ගතියක් තිබිලා තියෙනවද? ශ්‍රමණවරු සත්‍යවාදී. ඒ නිසා හොයාගෙන ගියේ බුදුරජාණන් වහන්සේ. හැබැයි මේ හම්බ වෙච්ච කෙනාගෙන් ධර්මය අහනවා. මෙන්න මෙතන මේ කියන කාරණේ පිළිබඳව ටිකක් වැඩි අවධානයක් යොමු කරන්නට ඕන. ශ්‍රමණවරු සත්‍යවාදී. එතකොට බලන්න මෙතනදි මේ පුක්කුසාති කියන කුලපුත්‍රයා කවුරු දිසාද පැවිදි වුනේ? බුදුරජාණන් වහන්සේ උදෙසානේ. කොහොමද දැකලද? ධර්මයක් අහලද? නෑ. මෙන්න මේ වගේ සැවැත් නුවර බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඉන්නවා කියලා කීර්තිරාවයක් කනට වැක්කුණා. දැන් මේ හොයාගෙන යනවා මගේ ශාස්ත්‍රවරයා උන්වහන්සේ. එතකොට දැන් තමන් යම්කිසි අදහගෙන ඉන්න ශාස්ත්‍රවරයෙක් ඉන්නවනේ. එතකොට බලන්න මේ ප්‍රමණවරු සත්‍යවාදී කියන ස්වභාවය අර එක තැනකට කොටු වෙලා අල්ලගන්නේ නැති ස්වභාවයනේ. ඉදමේව සත්‍යං සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි නිජ්ජානක්ඛන්ති එක තමයි ඕනම කාරණයකට යොමු වෙන්නේ. හැබැයි සත්‍යවාදී කෙනාගේ ස්වභාවය මොකක්ද? ඉදමේව සත්‍යං කියලා ගන්නේ නැහැ කියන කාරණේනේ. එතකොට මේ ශ්‍රමණවරු සත්‍යවාදී කියන කාරණේ ඉතාම වැදගත්. එතකොට බලන්න දැන් ඔබ මොහොතක් කල්පනා කරන්න මේ කාරණය. දැන් පුක්කුසාති යම්කිසි සත්‍යවාදී ස්වභාවයක් එක්ක එයාගේ වැටහීමක් එක මේ හොයාගෙන යන කෙනෙක්නේ. එතකොට බලන්න අතරමඟදී බුදුරජාණන් වහන්සේද සම්මුඛ වුණේ නැහැනේ. ශ්‍රමණේ ඇවැත්නි කියලා තමයි දාතාමත් කතා කරන්නේ, ආවුසෝවාදෙන් කතා කරන්නේ. හැබැයි බලන්න ඒ සත්‍යවාදී කෙනාගේ ස්වභාවය මොකක්ද? තමන් අදහගෙන ඉන්නවා, හැබැයි මෙන්න මෙතෙන්දී බාහිරට යොමු වෙනවා. සත්‍යවාදී කෙනාගේ ලක්ෂණය තමයි මෙන්න මේ මෙතන මේ සුවිශේෂී චරිත ලක්ෂණයක්. මොකක්ද? අර තමන් යම්කිසි ශාස්ත්‍රවරයෙක් ගැන චිත්‍රයක් හදාගෙන තිබුණානේ. හැබැයි මේ වෙලාවේ මේ ශ්‍රමණේක් සත්‍යවාදී කෙනෙක් හැටියට මේ ශ්‍රමණයාට යොමු වෙනවා නේ. එතකොට ඒක විශේෂ ලක්ෂණයක් නේ. එතකොට දැන් අපි දන්නේකම කතා කරන්නේ එළියට දාන්නනේ, අදහස කරන්නේ සාමාන්‍යයෙන් නේ. එතකොට බලන්න දැන් ඔබ මේ කාරණේ ගැන ටිකක් විමසීමක් කළොත් එහෙම මේ සත්‍යවාදී ස්වභාවයත් එක්ක මේ ඒ ශ්‍රමණේකුට යොමු වෙනවා කියන එක හරි විචක්ෂණශීලී ඒ චරිත ස්වභාවයක පුදුමාකාර ලක්ෂණයක් නේ. දැන් ඒ වගේ අවස්ථාවකදී කවුරු හරි එහෙම මේ අතරමඟදී හම්බුනොත් එහෙම අපි දන්නේ එක කියලා දෙන්නනේ හදන්නේ නේ. එහෙම නැත්නම් මෙන්න මේ වගේ ශාස්ත්‍රයක මෙතෙන්ට යමු කියලා අපි කතා කරගෙන යන්නේ ස්වභාවයනේ. හැබැයි පුක්කුසාති කියන කුලපුත්‍රයා ඒ වෙලාවේ යන්නේ යමු වුණා. ඒ සමාජයේ කොච්චර ගතියක් තිබිලා තියෙනවද ශ්‍රමණවරු සත්‍යවාදී. එතකොට ඒ නිසායි හොයාගෙන ගියේ බුදුරජාණන් වහන්සේ. හැබැයි මේ හම්බ වෙච්ච කෙනාගේ ධර්මය අහනවා. එතකොට මේ හම්බ වෙච්ච කෙනා කියන කාරණේටම අවධානය යොමු කරගන්න. එතකොට මේ ඒ අර ඒ සත්‍යවාදී ස්වභාවයනේ ඒ කෙනා ඒ කියන කාරණේට අනුගත වෙලා ඒ වෙලාවේදී විමසන්න තරම් මේ පුකුසාති කියන කුලපුත්‍රයාගේ හැකියාව ඒ එච්චර යොමු වෙන්නේ ඒ හැකියාව සුවිශේෂීනේ. ඒක යම් කිසි විමසන්න ඕන කාරණයක්. භගවා ඒතද වූච භාග්‍යවතුන් වහන්සේ මේ වදාලා. ඔන්න දැන් පුකුසාති කුලපුත්‍රයත් එක්ක එයාගේ ස්වභාවය හඳුනගෙන මම මෙයා පැවිදි වෙලා තියෙන්නේ මම වෙනුවේ. මෙයාට ධර්මයක් කියන්න ඕනේ කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ එයාගේ එයාට මේ දහම් පරයය විග්‍රහ කරනවා. ගැඹුරු කාරණයක්. අපි ටිකක් අවධානයෙන් මේ කාරණේ බලමු. භගවායේ තදවෝච භාග්‍යවතුන් වහන්සේ මෙය වදාලා. චද්ධාතුරු අයං බික්කු පුරිසෝ ච පස්සායතනෝ අට්ඨාරස මනෝපවිචාරෝ චදු චතුරාදිත්තානෝ යත්තටිතං මඤ්ඤුස්සවා නප්පවත්තಂತಿ මඤ්ඤුස්සවේ කෝපන නප්පවත්තමානේ මුනි සන්තෝති මුච්ඡති. අඤ්ඤං නප්ප මජ්ජේය සච්චමනු රක්කේය චාගමනු බ්‍රූහේය සම්තිමේවසෝ සික්කේයාති අයං උද්දේශෝ ච ධාතු විභංගස්ස චද්ධාතු පුරිස කියලා කියනවා. එක පරියායයක් මොන පුරුෂයෙක් කියලා කියන්නේ? පුරුෂයෙක් කියලා කියන්නේ මොකක්ද? දැන් ඔන්න පුක්කුසාතිට කියනවා පුරුෂයෙක්, කෙනෙක්, පුද්ගලයෙක්. පුරුෂයෙක් කියලා කියන්නේ ධාතු හයකට, චද්ධාතුරු අයම්බික්කු පුරිසෝ. පුරුෂයෙක් කියලා කියන්නේ ධාතු හයකට. පුරුෂයෙක් කියලා කියන්නේ ස්පර්ශ ආයතන හයකට, පුරිසෝ ච පස් ආයතන. එතකොට පුරුෂයෙක් කියලා කියන්නේ ධාතු හයකට, ස්පර්ශ ආයතන හයකට. පුරුෂයෙක් කියලා කියන්නේ හිත හැසිරෙන තැන් 18කට. අට්ඨාරස මනෝපවිචාරෝ. එතකොට හිත හැසිරෙන තැන් 18කට තමයි පුරුෂයෙක් කියලා කියන්නේ. අන්න ඒ පුරුෂයෙක් අදිෂ්ඨාන හතරක පිහිටියානම්, මඤ්ඤණා කරන්නේ නැතුව අදිෂ්ඨාන හතරේ පිහිටීමෙන් මොකද වෙන්නේ? මඤ්ඤණාවල් සිදු වෙන්නේ නැහැ. මඤ්ඤණාවල් හැඟීම් සිදු වෙන්නේ නැහැ. මඤ්ඤණාවල් නොකරන කෙනාට කියනවා මුනිවරයා. අන්න එයා තමයි මුනිවරයා. එතකොට පුරුෂයෙක් මෙන්න මේ උද්දේශය, මේ 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 කාරණේ පදන, මේක තමයි පදනම. සම්පූර්ණ ක්‍රමයක් කියලා කිව්වා නේ. පුරුෂයෙක් කියලා කියන්නේ ධාතු හයකට, ස්පර්ශ ආයතන හයකට, හිත හැසිරෙන තැන් 18කට කියලා කියනවා පුරුෂයෙක් කියලා. එතකොට මෙන්න මේ කියන පුරුෂයෙක් අදිෂ්ඨාන හතරක පිහිටියානම්, මොකක්ද අදිෂ්ඨාන හතර? ප්‍රඥාවෙන් අප්‍රමාදී වීම, සත්‍ය ආරක්ෂා කිරීම, ඡාගය පුරුදු කිරීම, සංසිඳීමේ හික්මීම කියන කාරණා හතරේ පිහිටියානම් යත්ත ටිතං මඤ්ඤුස්සවා නප්පවත්තන්ති. අන්න එහෙම කෙනා මොකද වෙන්නේ? මඤ්ඤණාවල් හැංගීම් සිදු වෙන්නේ නැහැ. මඤ්ඤුස්සවේ කෝපන නප්පවත්තමානේ. අන්න ඒ විදිහට මඤ්ඤණාවල් නොකරන කෙනාට කියනවා මුනිවරයා කියලා. එතකොට බලන්න මේ මෙතන මේ මේ පුක්කුසාති කුලපුත්‍රයාට, පුක්කුසාති කුලපුත්‍රයාට ප්‍රතිපදාවක්, ඉතර වෙන ප්‍රතිපදාවක්, ධර්මයක්, ක්‍රමයක් කියන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ ඔහුගේ ඒ ස්වභාවයට, ඔහුගේ ඔහුගේ ස්වභාවයට කාරණාවක් ඉස්මතු කරනවා. තොර පුරුෂයෙක් කියලා කියන්නේ ධාතු මාත්‍ර 6ක්, ස්පර්ශ ආයතන 6ක්, ඊට පස්සේ හිත හැසිරෙන තැන් 18ක්. එතකොට මෙන්න මේ විදියට මඤ්ඤණාවල් නොපවත්වනවා නම් අන්න එයාට කියනවා මුනිවරයෙක් කියලා. එතකොට එයාගේ ඒ අදිෂ්ඨාන හතර මොකක්ද? මඤ්ඤණා නොකරනවා නම් ඒ ස්වභාවය මොකක්ද? අනියා අප්‍රමාදී වෙනවා ප්‍රඥාවේ, ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙනවා. පඤ්ඤං නප්ප මජ්ජෙය්‍ය. ඊට පස්සේ එයාගේ ස්වභාවය මොකක්ද? සත්‍යමනුරක්කෙය්‍ය, සත්‍ය ආරක්ෂා කරනවා. ත්‍යාගමනු බ්‍රූහෙය්‍ය ත්‍යාගය වඩනවා සන්තිමේව සෝ සික්කේයාති සංසිඳීමේ හික්මෙනවා. එතකොට ඒ මුනිවරයාගේ ස්වභාවය. එතකොට මෙන්න මේ කියන ස්වභාවය පිළිබඳ වැටහීමක් ආවොත් පුද්ගලයෙක් කියලා කියන්නේ ධාතු හයක්, ස්පර්ශ ආයතන හයක්, හිත හැසිරෙන තැන් 18ක් කියලා මේ අදිෂ්ඨාන හතරේ පිහිටියොත්, අදිෂ්ඨාන හතරේ කියලා කියන්නේ ප්‍රඥාවෙන් අප්‍රමාදී වුණොත් නේ. අනියාගේ මොකද්ද? යත්ත තිතං මඤ්ඤුස්සවාන පවත්තන්ති. අනියාගේ මොකද්ද වෙන්නේ? මඤ්ඤනාවල් හැංගීම් සිදු වෙන්නේ නැහැ. නප්පවත්තන්ති. අන්න එවැනි කෙනාට ඒ විදියට මඤ්ඤනාවල් කරන්නේ නැත්තම් මැනීම ඒ වගේ හැංගීමක් වෙන්නේ නැත්තම් ඒ විදියෙ මඤ්ඤනාවක් වෙන්නේ නැත්තම් අන්න එයාට කියනවා මුනිවරයා කියලා. ඉතාම ලස්සන ගැඹුරු විග්‍රහයක් මේ පුක්කුසාති කුලපුත්‍රයාට භාග්‍යතුන් වහන්සේ විග්‍රහ කරන්නේ. මේ ඔස්සේ විමසීම තුළ ඔහුගේ ඒ ස්වභාවයත් එක්කනේ නේ, ඒ එයාගේ ඒ ජීවිත භාවිතයත් එක්ක ඔහුගේ ස්වභාවයත් එක්ක තමයි මේ කාරණය විග්‍රහ කරන්නේ. මෙතනදී මොනවහරි කාරණයක් පිළිබඳව කතා කරන්න තියෙනවද? සුර්බාන හරීම මේ භාග්‍යතුන් වහන්සේගේ ඒ වටිනකම නේද? ඒ පුක්කුසාති කුලපුත්‍රයාගේ ස්වභාවයත් එක්ක ඔහුට මේ දහමක් කියන්නට ඕන කියලානේ උද්දේශය. එතකොට බලන්න මේ මෙන්න මේ විදියට මේ ජීවිත භාවිතයේ මේ පුරුෂයා කියන්නේ මෙන්න මේ විදිය ස්වභාවයක් කියලා මේක වැටහීමක් ආවනම් එතකොට ඒ ඉතරවීමේ ස්වභාවය ගැන සම්පූර්ණ උද්දේශය තුළ පැහැදිලි කරනවා නේ. උද්දේශය ධාතු විභංගවල ච ධාතු විභංගස්ස ධාතු විභංග නැත්නම් අය කියන ධාතුවල විභංගේ. දැන් මේ විභංගයේ කියන්නේ පළමුවෙනි එකෙන්ම කියන්නේ ඔක්කොම පුරුෂයා කියලා කියනවා. එතකොට පළවෙනි එකෙන් කිව්වේ මොකක්ද? පුරුෂයා කියලා කියන්නේ ධාතු හයක්. එතකොට පුරුෂයා කියලා කියන්නේ ධාතු හයක් කියලා කියනවා. හැබැයි ධාතු හයේ විභංගයේ තියෙනවා අයං උද්දේ අයම් උද්දේශ. මේ උද්දේශය මොකක්ද? ධාතු හයේ විභංගයට. එතකොට මොකද මේකේ සූත්‍රයේ මුල්ලේම යන්නේ ධාතු හය මුල් කරගෙන, ධාතු හය මුල් කරගෙන ප්‍රායෝගික ප්‍රතිපදාව වැඩෙන නිසා. එතකොට උද්දේශය කියලා කියන්නේ නේ ධාතු විභංගයේ උද්දේශය කියලා කියන්නේ ඒ අර දැන් මොනවහරි අපි කියමුකෝ මේ යම් කිසි කාරණයක් ගැන කතා කරනකොට ඒකේ పూర్වයෙන් සියලුම සැකිල්ලක් ඉදිරිපත් කරනවානේ. එතකොට ඒක තමයි තවදුරටත් දැන් සාමාන්‍යයෙන් කතා මුලදී සම්පූර්ණයෙන් ඒ කාරණයක් පැහැදිලි කරනවා, ඒක ඊට පස්සේ විග්‍රහ කරනවා, ඊට පස්සේ ආයි සාරාංශයකට එනවානේ. සාමාන්‍යයෙන් මේ වගේනේ කාරණයක් මොනවා හරි හේතු ගන්නවන්නේ. එතකොට මෙතනදිත් මේ කරන්නේ උද්දේශය. එතකොට ධාතු පිළිබඳව තමයි ඉස්සරහට විග්‍රහය කරන්න. පළමුව එකෙන්ම කියන්නේ ඔක්කොම පුරුෂයා කියලා කියනවා. හැබැයි ධාතු හයේ විභංගයේ තියෙන අයං උද්දේශ, මේ උද්දේශය මොකක්ද? ධාතු හයේ විභංගයට. එතකොට මොකද මේකේ සූත්‍රයේ මුළුල්ලේම යන්නේ? ධාතු හය මුල් කරගෙන ප්‍රායෝගික ප්‍රතිපදාව වැඩෙන නිසා. චද්ධාතුරු අයං වික්ඛූ පුරිසෝති, ධාතු හයක් කියලා පුරුෂයා කියලා කිව්වනේ. ඉතිකෝ පනේතං බුත්තං කිංචේතං පටිච්ච බුත්තං. එතකොට අර උද්දේශය කියලා ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ මේ කාරණය විග්‍රහ කරනවා, පැහැදිලි කරනවා තවදුරටත්. චද්ධාතුරු අයං භික්ඛු පුරිසෝති, ධාතු හයක් කියලා කිව්වනේ පුරුෂයා කියලා. ඉතිකෝ පනේතං වුත්තං කිංචේතං පටිච්ච වුත්තං, මොකක් සඳහාද ඒ කිව්වේ? ඔන්න දැන් විග්‍රහ කරලා දෙනවානේ. පඨවී ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. චද්ධාතුරු අයං භික්ඛූ පුරිසෝති ඉති යන් තං වුත්තං ඉදමේතං පටිච්ච වුත්තං. ධාතු හය මොනවද? පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආකාශ ධාතුව, විඥාන ධාතුව. එතකොට මේ පුරුෂය කියලා කියන්නේ ධාතු හයක් කියලානේ විග්‍රහ කළේ. එතකොට ඒක උද්දේශය ඔන්න විභංගයේ විග්‍රහ කරලා දෙනවා. මොකක්ද පුරුෂය කියලා කියන්නේ? ධාතු හයක් කියලා කිව්වා. ඒ ධාතු හය මොකක්ද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. මෙන්න මේ කියන ස්වභාවයන් හයට හයට කියනවා පුරුෂයා කියලා. දැන් ඊයේ ඉගෙන ගත්තා තිත්තායතන සූත්‍රයේදී හම්බ වුණා ධාතු හය ගර්භයක බැස ගැනීම කියන එක. එතකොට එතනත් පුරිසත්වයේ කියන කාරණාව තමයි ඉස්මතු වුණේ. එතකොට මෙතනත් ඉස්මතු වෙන්නේ පුරිසත්වය කියන කාරණාවමයි. ධාතු හයක අධ්‍යක්ීම් ලෝකයේ ධාතු වෙලා ධාතු මොකක්ද කියලා හොයන් යනකොට ධාතු වලින් ඉක්ම වෙන ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. එතකොට මෙතනදී පුරිසත්වය කියලා කියන්නේ ධාතු හයක් කියලා කිව්වනේ. එතකොට ධාතු හයක් අද්දකීම් ලෝකයේ ධාතු වෙලා ධාතු මොකක්ද කියලා හොයන් යනකොට, එතකොට පුරුෂය කියලා කියන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා හයක් කියලා කිව්වනේ. එතකොට අද්දකීම් ලෝකයේ පඨවි ධාතු නේ. ඒක හොයාගෙන ගියා නම් ආපු මොන ඒ හය කාරණයක් මේ විග්‍රහ කරන්නේ. එතකොට මේ ප්‍රකට වෙන කාරණාවන් මේ යම් කිසි කාරණාවක් එකක් මේ ප්‍රකට වෙන්නේ. එතකොට අන්න ඒක හොයාගෙන ගියා නම් ධාතු මොකක්ද කියලා හොයන් යනකොට ධාතු වලින් ඉක්ම වෙන ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. එතකොට මොනවා හරි ගෝචරත්වයක් විමසද්දී සිදුවීම විය යුත්තේ මොකක්ද? ඊතර වීම. ඒක පඨවි වෙන්න පුළුවන්, ආපෝ වෙන්න පුළුවන්, තේජෝ වෙන්න පුළුවන්, වායෝ වෙන්න පුළුවන්, ආකාශ වෙන්න පුළුවන්, විඤ්ඤාණ වෙන්න පුළුවන්. මොනවා හරි කාරණයක්. එහෙනම් ඉස්සෙල්ලම ජීවිතයේ අද්දකීම් ලෝකයේ ධාතු බව මුලින් වැටහෙන්නට ඕනේ. දැන් අපි ගත්තොත් එහෙම ලෝකයේ ධාතු බව ජීවිතයේ වැටහෙනවා කියනවට වඩා අපිට තියෙනවා ගොඩක් වෙලාවට වෙන වෙන දේවල් එක්ක ඉන්නවා. එතකොට ජීවිතයේ අත්දැකීම් ලෝකයේ ධාතු කියන කාරණේ වැටහීමක් වෙන්න තෝරන්නේ පටවි ධාතු කියන්නේ පටවි ස්වභාවයක් ස්වභාවය කියන එකනේ ආපෝ ස්වභාවය කියන. එතකොට ලෝකයේ ධාතු බව ජීවිතේ වැටහෙනවා කියනවාට වඩා අපිට තියෙනවා ගොඩක් වෙලාවට වෙන වෙන දේවල් එක්ක ඉන්නවා. එතකොට ඒ සියල්ලම සංකල්ප. අපි සංකල්ප එක්ක ඉන්නේ. අපි අපේ ජීවිතේ දැනෙන ගති ගත්තාම ඒ සියල්ලක්ම ධාතු. එතකොට ජීවිතයේ අධ්‍යක්ීම් ලෝකය තුල ධාතු කියන එක වැටහීමක් වෙන්නට ඕන. දැන් පඨවි ධාතු ආපෝ ධාතු කියලා ඒ තද ස්වභාවයක් වැගිරෙන ස්වභාවයක්. එහෙමනේ ඒ ඒ ජීවිතේ වැටහීමක් ඒ විමසීම තුල ජීවිත භාවිතය තුල විචක්ෂණශීලී බවක් එක්ක අර්ථාන්විතව දැක්මක් හැටියට මේ ඒ ස්වභාවය කියන එක අර්ථාන්විත වෙන්න තෝරන්නේ දැක්මක් විදියට. නමුත් ඒක මේ ස්වභාවයක් කියලා සංකල්ප වලින් ඒක ඒ ඒ ඒ ජීවිතයේ දැනෙන ස්වභාවයේ සංකල්ප වලින් ස්වභාවයක් කියලා වැටහීමක් ආවට ඒක අර්ථාන්විත නැහෙනේ. ඒක දැක්මක් වෙන්න ඕනේ නේ. එතකොට අපි අපේ ජීවිතයේ දැනෙන ගති ගත්තාම ඒ සියල්ලක්ම ධාතු. එතකොට ඒ ස්වභාවයක් කියන එක ඒක වැටහීමක් කියන කාරණයක්නේ. තුරුබාණු විචක්ෂණශීලී ගතියකටනේ මේ කාරණා විග්‍රහ කළ දෙන්නේ කියලා මුලින්ම පදනමත් එක්කනේ ඉන්නේ නේ. එතකොට ජීවිතයේ යෙදෙන ඒ ගෝචරත්වයන් පිළිබඳව විමසීමත් එක්ක වැටහීමක් එන්නට ඕන. මේ දැක්මක් හැටියට ඒ ස්වභාවය පිළිබඳ වැටහීමක් එන්නට ඕන. තද ස්වභාවයක් කියනකොටනේ සංකල්පයකින් එහෙම දාගත්ත කියලා එතකොට ඒක අර්ථාන්විත වෙන්නේ නැහැ නේ. දැක්මක් වෙන්නට ඕන නේ. එතකොට ධාතු කියන කාරණය හය ආකාරයක් පිළිබඳ ඕන විභංගය විග්‍රහ කළා. ඊට පස්සේ ඔව්
සෙන්දා සෙතර උටක් තව කොටක් වල පැහැදිලි කරගත්ත තොඳයි කියලා හිතුණා. කියන ජීවිතයේ අද්දකී ලෝකේ ධාතු බව කියන වගේ අත්තකින් කියන අපිට මොන හෝ අද්දකීමක් ලැබෙනවා නම් ඒ අද්දකීම ඒ හැඟීම අත්‍තරම ලෝකය තුළින් ගත්තදී ධාතු කියන ස්වභාවයක් කියනවා වගේ අදහස ඇතිවුණේ. අත්‍තරම ධාතු තමයි අපි ධාතු පරිහරණයක් තමයි සිද්ධ වෙන්නේ කියන එක වගේ අදහසක් තියෙනවා.
ඔව් දැන් ජීවිතේ අද්දකීම් ලෝකේ ධාතු කියලා වැටහීමක් නේ වෙන්නට ඕන.
ඔව්
එතකොට දැන් මොනවා හරි තද ස්වභාවයක් වැగిරෙන ස්වභාවයක්. එතකොට දැන් ඔන්න අපි මෙහෙම ගමුකෝ මේ සනන්ද මහත්තයා. දැන් ඔන්න මොනවා හරි පොළව කියලා අපිට මේ සංකල්පමීය ස්වභාවය කියන්නේ අපිට ඉස්මතුවක් වෙන්නේ. නමුත් ඒක ජීවිත භාවිතයේ දැක්මක් විදියට ජීවිතයේ අත්දැකීම් ලෝකයේ ඒක ස්වභාවයක් කියලා ඉස්මතු වුණොත් එහෙම අර රළු ස්වභාවයට යන ගතියක් ඉස්මතු වෙන්නේ නැහෙනේ. එතකොට ඒක දැන් අපි ජීවිතය ගත්තට පස්සේ සංකල්පමීය ස්වභාවයක් එක්කනේ ජීවිත භාවිතයේ යෙදෙන්නේ. එතකොට දැන් මෙතනදී ඒක ඒ සංකල්පමීය ස්වභාවයකට ගියාට පස්සේ අපේ ජීවිතය දැන ගතිය ගත්තාම මේ සියල්ලක්ම ධාතු. එතකොට ඒක යම්කිසි අර විචක්ෂණශීලී බවක් එක්ක වැටහීමක් නෙන්නට ඕන. එතකොට අර ඒ ස්වභාවයක් කියලා වැටහීමක් ඒ ප්‍රඥාවන්ත ස්වභාවයක් කියන කාරණය විස්මතු වෙන තැනදීනේ මේ පුරුෂයා කියලා කියන්නේ ධාතු හයක් කියලා මෙතන ඉස්මතු කරන්නේ. එතකොට මොකක්ද ගෝචරත්වය? ඒක ඒ අර හිතන ගතියකට ඉස්මතු වෙන්නට ඕන මේ ස්වභාවයක් කියලා වැටහෙන්නට ඕනනේ. ජීවිතයේ අධ්‍යක්ීම් ලෝකයේ ධාතු බව මුලින් වැටහෙන්නට ඕනේ.
මම කියවේ ජීවිතය අත්දැකීම් ලෝකයේ ධාතු අදහස.
ඕ ඒක ඒකම සුනන්ද මහත්තයද, අපි විමසීමත් එක්ක ධාතු කියලා අපිට ඉස්මතුවක් වෙනකොට ඒ ජීවිතයේ දැනෙන ගති සියල්ලම ධාතු කියලා එක වැටහීමක් නේ. එතකොට දැන් විමසන ගතියත් එක්ක ජීවිත භාවිතය තුළ මේ ගති ස්වභාවයක් කියලා එතකොට වැටහීමක් එක තමයි වැටහීමක් තමයි ඉස්මතු වෙන්නට ඕන. එතකොට බලන්න මේ කොච්චර ඒ අර ජීවිත භාවිතයත් එක්ක අර විමසන ගතියක් ඉස්මතු වීම කියන්නේ කොච්චර වෙන්නට ඕනදනේ. කෙනෙකු පුරුෂයෙක් කියලා කියන්නේ අවසන්වත්
ඒ තාම සියුම් විදිහට ඒක මොකද ලැබි මොසල බලන්න ඕනේ මේක වචන ටිකක් නෙවෙයි තර හරි ගැඹුරු අර්ථයක් තියෙනවා කියන එක හරි වැදගත් එක වටා ගන්න ඒකට හිතෙන්නේ.
ඇත්තටම දැන් මේ පුරුෂයා කියලා කියන්නේ ධාතු හයක් කියලා මේ විභංගයෙන් මෙතන දෙන්නේ සනන්ද මහත්තයා. එතකොට හිතන ගතියකට ඒ විමසීමත් එක්ක දැන් අපි ඔන්න දැන් අත්දැකීමක්ම බලමුකෝ. දැන් ඔන්න ඔබ ඉඳගෙන ඉන්නවනේ. එතකොට දැන් පුරුෂයෙක් කියලා දැන් අපි මේ වෙලාවේ ගෝචරත්වය බැලුවොත් එහෙම අපි කකුල තියන් ඉන්නවා කියලා කියමුකෝ බිමේ. මේ වෙලාවේ ගෝචරත්වය ඒකනේ. එතකොට විමසීම තුළ අපි හැමතිස්සේ දැන් මේ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ මේ කාරණේ කතා කරපු නිසානේ දැන් අපි මේ විමසන්නේ. එතකොට මගේ ජීවිත භාවිතය තුළදී මට තදගතියක් කියලා එහෙම දහසක් එහෙම එකක් නැහෙනේ නේ. එතකොට දැන් ඔන්න අපි මේ වෙලාවේ ඔන්න ගෝචරත්වයක් විමසීමක් කරනවා. එතකොට අපි ධර්මයක් අගෙන අපි බාහිර උපකාරත් එක්ක බොහෝ කාලයක් ධර්මයේ ප්‍රගුණ කරන පිරිසක් විදිහට යම්කිසි අපි අහගතිපු කාරණා ටිකකුත් තියෙනවනේ. එතකොට ඒකත් එක්ක දැන් මේ වෙලාවේ ගෝචරත්වය ගත්තොත් එහෙම කකුල බිමින් තියාගෙන ඉන්න තද ගතියක් හැටියට අපිට යම්කිසි ගෝචරත්වයක් නිස්මතු වෙන්නේ. එතකොට බලන්න ඒ එතෙන්ටම අවධානය යොමු කරගෙන ඒ අර වැටහි දැන් අපි යම්කිසි විචක්ෂණ සීලී බවක් එක කරුණුකාරණා අගෙන යම් කිසි වැටහීම් සහගත භවකනේ ඉන්න යම් කිසි. එතකොට ජීවිතයේ අත්දැකීම් ලෝකේ දැන් අද ගතියක් කියලා අපිට ප්‍රකට වීමක් නේ වෙන්නට ඕනනේ. නමුත් අපිට එහෙම අදහසක් ඇත්තටම දැන් අදහස අපි මම මේ පොළවේ කකුල තියන් ඉන්නවා කියලානේ මගේ අදහස තියෙන්නේ. එතකොට තද ගතියක් කියන අදහසක් එතකොට ඒක සංකල්පයකින් අපි දැනට ඉන්නේ මේ සංකල්පමී අදහසකින් තමයි දැන් මේ කතා කරන්නේ. හැබැයි ඒක වැටහීමක් වුණොත් එහෙම එතකොට අන්න ඒ වැට ඒ ඒ ඒ දැන් අපි සුනන්ද මහත්තයා මේ විදියට ඔන්න දැන් මේ අවස්ථාව ඔය විදියට අපි පුද්ගලයෙක් කියලා කියන්නේ ධාතු හයක් පටවී ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. ওই විදිහේ ප්‍රකට වීම් හයක් නේ පුරුෂයෙක් කියලා කියන්නේ. එතකොට ජීවිතයේ අද්දකීම් ලෝකයේ ධාතු බව මුලින් වැටහෙන්න ඕන. එතකොට අර බලන්න ඒ විමසන ගතියත් එක්ක අර යෙදෙන යෙදෙන කාරණා භාවිතා බහුලීපృత කිරීම වැටහීම් සහගත බවකින් යුක්තව ඒ භාවිතා බහුලීපృత කරගන්නට නම් මෙන්න මේ කියන ඉස්සෙල්ලම ජීවිතයේ මේ ස්වභාවයක් කියන කාරණේ අපිට ඉස්මතු තියෙන්න ඕනනේ. එතකොට
අපි අර මූලාරම්භය මුතරයි කියලා වැඩේ දෙනවා මේක. මුතරලා තමයි අපිට ටර්නින් පොයින්ට් එක වගේ.
ඇත්තටම දැන් මේ උක්කුසාති කුලපුත්‍රයාගේ ස්වභාවයට ඒ ඇත්තටම මේ සුනන්ද මහත්තයා දැන් මේ චරිත ස්වභාවය ගත්තට පස්සේ බලන්න පැවිදි වෙලා මේ සත්‍යයක් හොයාගෙන සත්‍ය ගවේෂී ජීවිතයක්නේ. එතකොට බලන්න ඒ වගේ කැපකිරීමක් කරන්න කොච්චරනම් ඇතුළත ඒ සොයන ගතියක් ඉස්මතු වෙන්නට ඕනදනේ. එතකොට ඒ වගේ ජීවිත භාවිතයක් කියනකොට ඒ එවැනි එවැනි ස්වභාවයකටනේ මේ කාරණේ ඉස්මතු කරන්නේ. එතකොට ඇත්තටම මේ එයාට මේ කාරණය කියල දෙනකොට මේ මේ මෙන්න මේ කියන ස්වභාවයෙන් යුක්ත කෙනෙක් නෙනේ. එතකොට දැන් මෙයාට මේ කාරණය විග්‍රහ කරනකොට පුරුෂයෙක් කියල කියන්නේ ධාතු හයක්. එතකොට ධාතු හයක් කියලා ඒ විග්‍රහයත් එක්ක මේකන ඉස්සරහට යන්නේ සූත්‍රය තුළ. එතකොට එයාගේ අර එයාගේ වැටහීම් ඒ විචක්ෂණශීලී ගතියත් එක්ක මෙන්න මේ කියන ස්වභාවය ඔහුගේ ඉස්මතු වෙලා තියෙන්න ඕනනේ. එතකොට මෙන්න මේ එතකොට ජීවිත භාවිතය තුළදී ඇත්තටම ඒ ගෝචරත්වයන් විමසීමත් එක්ක අද්දකීම් ලෝකයේ ධාතු බව මුලින් වැටහෙන්නට ඕන කියලා තියෙනනේ. එතකොට අර ඒ සත්‍යවාදී චින්තනය කියන එක කොච්චර ප්‍රබල වෙන්න ඕනද නේද?
පැදිලම කියරන්නේ අපි ගත්තොත් ඒව ලෝකයේ ධාතුව ජීවිතේ වැටහෙනවා කියනට වඩා අපිට තියෙන ගොඩක් වෙලාවට වෙන වෙන දේවල් එක ඉන්නවා. අපිට සිද්ධ වෙන්නේ මේ ධාතු බවක් ඉස්සර පැදිලා වගේ ධාතු බවක හැඟීමක්වත් නැහැ. එහෙම සමාජයක් නැහැ. අපිට වෙන දේවල් එක
ඉන්නවා.
සර පැහැදිලි කර උදාහරණයක් ගත්තොත් ඒ පොළවේ පය තියාගෙන ඉන්නවා. මෙතන ලොකු ගැඹුරු පැහැදිලි කිරීමක් තියෙනවද? ඒක තමයි ටර්නින් පොයින්ට් එක වගේ මට තේරෙන්නේ.
ඒ විමස විමසී මෙයාගේ ස්වභාවයට ඉතින් මේ කාරණේ ඉස්මතු කරන්න ඉස්මතු මහත්තයා නේද? එතකොට අර විමසන ගතියකට ඒ ජීවිතයේ ස්වභාවය ගැන දැන් පටවි ධාතු කියන කාරණේ තද ස්වභාවයනේ අර්ථය ගත්තොත් එහෙම. එතකොට ඒ තද ස්වභාවයක් කියන කාරණය කියන එක දැක්මක් විදියට සංක දැන් එකේ දැන් එතන කියන්නේ ජීවිතේ වෙන වෙන දේවල් එක්කනේ ඉන්නවා කියන්නේ නේ. එතකොට ඒ ස්වභාව දැන් ධාතු පටවි ධාතු කියලා වැටහීමක් තියෙනවා නම් ඒ ස්වභාවයක් කියන වැටහීමක් තියෙනවා නම් එතකොට එයාට කොහොමද ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් වෙන්නේ? දැන් අර මේ අපි අර උදාහරණයකට ගත්තොත් එහෙම මේ සාරිපුත්ත සීහනාද සූත්‍රයේදී සාරිපුත්තයන් වහන්සේ කියනවනේ මම හරියට පොළව වගේ කියලා. එතකොට ඒ කය අනුව ගිය සිහිය භාවිතාවක ජීවිත පැවැත්මක්නේ උන්වහන්සේගේ ජීවිත භාවිතය. තෙරුන් වහන්සේ කියනවා මේ පොළවට පිරිසිදු දේත් දානවා අපිරිසිදු දේත් දානවා, කෙලත් ගහනවා, තෙම සොටු මේ හැමදේම දානවා. හැබැයි පොළොවෙයින් කම්පාවට පත් වෙන්නේ නැහැ. එතකොට පඨවි ධාතුව කියන කාරණය තද ස්වභාවයක් කියන වැටහීමක් භාවිතා වෙනවනම්, එතකොට පුරුෂයෙක් කියලා කියන්නේ තද ස්වභාවයක්, වැගිරෙන ස්වභාවයක්, ඒ විදිහට මේ ධාතු මේ ස්වභාවයක් කියලා ඉස්මතු වීමක් වුණොත් එහෙම ඒක භාවිතාවක් නේ සඳ මහත්තයා. එතකොට එවැනි වැටහීමකින් දැන් සුනන් මහත්තයා කියපු කාරණෙත් එක්ක එවැනි දැක්මක් ඇති වුණාට පස්සේ එයාට සම්පූර්ණයෙන්ම අර ඉතිර වෙන ප්‍රතිපදාවකට යොමු වෙන ගතියක් නේ එයාට ඉස්මතු වෙන්නේ ඕන. එහෙම නැත්තම් මොකද වෙන්නේ? එතකොට තද දැන් ලෝකේ ධාතු භව ජීවිතේ වැටහෙනවා කියනවට වඩා අපිට කියනවා ගොඩක් වෙලාවට වෙන වෙන දේවල් එක්ක ඉන්නවා. එතකොට දැන් ඒ තද ස්වභාවයක් කියලා කාරණය දැන් මේ ඌව සංකල්ප මේ වශයෙන් දාගෙන කොච්චර නම් වැරදි විදිහට මේ අර්ථ ගන්න පුළුවන්ද නේ? එතකොට එක එක මත දාගෙන එක එක සංකල්ප දාගෙන මේ ඕක මෙහිමයි කියලා දාගත්තට පස්සේ එතනත් යම් කිසි සැනසෙල්ලක් තියෙනවා. නමුත් අර්ථාන්විතව මේ ස්වභාවයක් කියන කාරණයක් ඒ ක්‍රමවේදය පිළිබඳ ක්‍රමවේදයක් අනුව විචක්ෂණශීලී බවකට ගිහිල්ලා ඒ ඔස්සේ විමසද්දිනේ මේ කියන ප්‍රතිපදාවත් එක්ක ඉදිරියට යන්න පුළුවන්. එතකොට අර ඒ හිතන ගතියම තමයි ජීවිත භාවිතයේදීනේ. ඊළඟට පුරුෂයා කියලා කියන්නේ ච පස්සායතනෝ අයම් බික්ඛු පුරිසෝති ඉති කෝ පණීතං බුත්තං කිංචේතං පටිච්ච වුත්තං. පුරුෂයා කියලා කියන්නේ ස්පර්ශ ආයතන හයකට. මොකක් සඳහාද මං ඒක කිව්වේ? එතකොට ස්පර්ශ ආයතන හයක් කියන්නේ යම්කිසි යෙදීමක්. ඒ කියන්නේ පුද්ගලයෙක් කියලා කියන්නේ පුරුෂයෙක් කියලා කියන්නේ මෙන්න මේ වගේ දේවල් යෙදෙනකොට. ඊට පස්සේ ඔන්න දැන් මුලින් විග්‍රහ කරන්නට යෙදුනනේ උද්දේශය තුළ පුරුෂයෙක් කියලා කියන්නේ ධාතු හයක්, ඊළඟට කියවන ස්පර්ශ ආයතන හයක් කියලා. ඔන්න ස්පර්ශ ආයතන හයේ විභංගය කියනවා යම් කිසි යෙදීමක්. ඒ කියන්නේ පුද්ගලයෙක් කියලා කියන්නේ පුරුෂයෙක් කියලා කියන්නේ මෙන්න මේ වගේ දේවල් යෙදෙනකොට. චක්කු සම්පස් ආයතන, ඇස කියන මනයි යෙදීමේ නිෂ්පාදනය කරන තැන. ඇස කියන මනා යෙදීමේ නිෂ්පාදනය කරන තැන. ඇස කියන මනා යෙදීමේ නිෂ්පාදනය කරන තැන. ස්තෝත සම්පස්සායතන, ගාන සම්පස්සායතනං, ජීවහා සම්පස්සායතනං, කාය සම්පස්සායතනං මනෝ සම්පස්සායතනං ච පස්සායතනෝ අයං භික්ඛූ පුරිසෝති ඉති යං තං වුත්තං ඉදමේතං පටිච්ච වුත්තං. දැන් එතකොට මේකෙදී මේ මූලිකව ච ධාතු විභංගස්ස කියන කාරණාවේදී මෙන්න මේ අපි දැන් දන්නවා නේද, සක්කායක් කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ආසව උපාදාන වශයෙන් අල්ලගෙන ඉන්න එකට කියනවා සක්කාය කියලා. එතකොට දැන් මෙතනදී පුරුෂය කියලා කියන්නේ ස්පර්ශ ආයතන හයක් කිව්වනේ. මොකක්ද? චක්කු සම්පස්සායතන, ඇස කියන මනා යෙදීමේ ආයතනේ, සෝත සම්පස්සායතන, කන කියන මනා යෙදීමේ ආයතනේ, ගාන සම්පස්සායතන, නාසය කියන මනා යෙදීමේ ආයතනේ, ජීවහා සම්පස්සායතන, දිව කියන මනා යෙදීමේ ආයතනේ, කාය සම්පස්සායතන, කය කියන මනා යෙදීමේ ආයතන, මනෝ සම්පස්සායතනං මනස කියන මනා යෙදීමේ ආයතනය, ච පස්සායතනෝ අයම් භික්ඛූ පුරිසෝති. මෙන්න මේ කියන ස්පර්ශ ආයතන හයට කියනවා පුරිෂයා කියලා. එතකොට දැන් මුලින් විග්‍රහ කරන්නට යෙදුනා පුරිෂය කියලා කියන්නේ ධාතු හයක්, මෙතනදී කියන ස්පර්ශ ආයතන හයක්. එතකොට ඇස කියන මනා යෙදීමේ නිෂ්පාදනය කරන තැන. එතකොට මෙතන මේ කියන කාරණාවේදී ඉස්මතු වෙනව නේද ක්‍රියාකාරී ස්වභාවයක්. එතකොට මෙන්න මෙතෙන්ට මේ කාරණයට ගන්නවා සක්කාය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන සාසවා උපාදාන වශයෙන් අල්ලාගෙන ඉන්න එකට කියනවා සක්කාය කියලා. එතකොට සක්කා දැන් ඇස කියන මනා යෙදීමේ ආයතනය, කන කියන මනා යෙදීමේ ආයතනය, මේ විදිහට මේ ස්පර්ශ ආයතන හයක් කියලා පුරුෂයා කියනවා. මේකට සමීප කරනවා පංච උපාදානස්කන්ධය මෙතෙන්ට ගන්නවා. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සාසවා උපාදාන කියන කාරණේ ඔන්න සක්කාය කියන එක මෙතෙන්ට සමීප කරලා කතා කරනවා. එතකොට ජීවිතය කියලා කියන කාරණාවේදී ස්පර්ශ ආයතන හයක් කියන්නේ යම් යෙදීමක් එක්ක ගොඩනගෙනවා. මොකක්ද? සක්කාය. එතකොට ස්පර්ශ ආයතන හයක් කියලා පුරුෂයා කියලා කිව්වනේ ඇස කියන මනා යෙදීමේ ආයතනය. එතකොට ඇස කියන මනා යෙදීමේ ආයතනය යම්කිසි ප්‍රකට වීමක් නෙවෙන්නේ නේ, ස්වરૂපයක්, පැවැත්මක ලැබීමක් වෙනවන්න පංච උපාද සක්කාය කියන උපාදාන ස්කන්ධ හැටියට නේ. එතකොට බලමු, එතකොට ජීවිතය කියලා කියන කාරණාවේදී ස්පර්ශ ආයතන හයක් තියෙන්නේ යම් යෙදීමක් එක්ක ගොඩනගෙනවා. මොකක්ද? සක්කායක්. ඒ සක්කාය විග්‍රහ කරනකොට රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන මෙන්න මේ විග්‍රහය කතා වෙන්නේ. අපි ටිකක් වැඩි අවධානයක් යොමු කරලා බලමු මේ කියන කාරණය. ඒකේ පළවෙනිම කාරණාව තේරුම් ගන්නකොට රූපය කියන කාරණාව කතා වෙනවා. එතකොට පුරුෂයෙක් කියලා කියනකොට නුවණකින් සක්කායක් කියලා දකින්නේ නැති වුණාට පුරුෂය කියලා කියනකොට එතනදි දැන් සක්කායට පුරුෂයා කියලා නැහෙනි. සක්කාය කියලා කියන්නේ නුවණක්. හැබැයි පුරුෂයා කියලා කියන්නේත් නුවණක් තමයි. ගෝචරත්වය එක තමයි සක්කාය විග්‍රහ කරන්නේ. එතකොට ස්පර්ශ ආයතන 6 එක්ක කතා කරාම ධාතු කියන ගති ටික සම්පූර්ණයෙන්ම යෙදීම. එතකොට මෙතනදි මේ විග්‍රහ කරන්නේ පුරුෂයා කියලා කියන්නේ ස්පර්ශ ආයතන 6ක් නේ. චක්කු සම්පස්සායතන, සෝත සම්පස්සායතන, ඝාන සම්පස්සායතන, ජීවහා සම්පස්සායතන, කාය සම්පස්සායතන, මනෝ සම්පස්සායතන. එතකොට පුරුෂයා කියලා කියන්නේ ස්පර්ශ ආයතන 6ක් කියලා කියනවා. එතකොට ඇස කියන මනා යෙදීමේ ආයතනේ, ඇස කියන මනා යෙදීමේ නිෂ්පාදනය කරන තැන. තරුණ පුරුෂයා කියලා කියනවා ඇස කියන මනා යෙදීමේ ආයතනයට. එතකොට ඇස කියන මනා යෙදීමේ ආයතනය කියන කාරණය යම්කිසි ප්‍රකට වීමක් නේද? ඊට පස්සේ යම්කිසි විඳීමක් නේද ඉස්මතු වෙන්නේ? යම්කිසි හඳුනා ගැනීමක්, සකස් වීමක්, දැන ගැනීමක් නේද ඉස්මතු වෙන්නේ? එතකොට ඒකත් එක්ක මේ සක්කාය කියන කාරණය වැටහීමක්, නුවණක් කියන කාරණාවනේ ඉස්මතු වෙන්නේ. එතකොට සක්කාය කියලා කියන්නේ නුවණක්. හැබැයි පුරුෂයා කියලා කියන්නේ නුවණක් තමයි. ගෝචරත්වයේ එක තමයි සක්කාය විග්‍රහ කරන්නේ. එතකොට යම්කිසි ගෝචරත්වයක් ඉස්මතු වෙනකොට, යම්කිසි ගෝචරත්වයක් ඉස්මතු වෙනකොට ඇස කියන මනා යෙදීම කියන කාරණයත් එක්ක ඒක යම්කිසි ගෝචරත්වයක් ඉස්මතු වෙනකොට ඒක සක්කාය කියන කාරණයක් කියන ඒ ගෝචරත්වයක් වෙනවා නම් එතන නුවණක් එක්ක තමයි කතා කරන්නේ. එතකොට ස්පර්ශ ආයතන 6 එක්ක කතා කරාම ධාතු කියන ගති ටික සම්පූර්ණයෙන්ම යෙදීම. එතකොට බලන්න මේ පුක්කුසාති කුලපුත්‍රයාට ජීවිත භාවිතය පිළිබඳව වැටහීමක් ඇතිවීම සඳහා ඔහුට ඉස්මතු කිරීමක් නෙමේ කරලා දෙන්නේ. එතකොට දැන් මෙතනදී කතා කරනවා පුරුෂයා කියලා කියන්නේ ස්පර්ශ ආයතන 6ක්. එතකොට එතන ස්පර්ශ ආයතන 6 ගැන කතා කරනවා සක්කායක් කියලා. එතකොට ස්පර්ශ ආයතන 6ේදී ඇස කියන මනා යෙදීම කියන එක ස්වરૂපයක්, විඳීමක්, හඳුනා ගැනීමක්, සකස් වීමක්, දැන ගැනීමක් කියන කාරණේ සාසවා උපාදානීය වීම එක තමයි, වීම තමයි සක්කාය කියලා කියන්නේ. ඒකට සමීප කරනවා ස්පර්ශ ආයතන 6ක කතා කරාම ධාතු කියන ගති ටික සම්පූර්ණයෙන්ම යෙදී. ඒතර බලන්න තද ගතියක්, වැගිරෙන ගතියක් ওই විදියට මේ විභංගය ඉස්මතු කිරීමත් එක්ක බලන්න. එතකොට සම්පූර්ණයෙන්ම මේව වෙන්වෙන් වශයෙන් වෙන වෙනම මේවා මේ කියලා දෙන්න නේ මේ විග්‍රහ කරන්නේ නේ. කාරණා ජී පුරුෂයා කියල කියන්නේ ධාතු හයක් කියල පටවී ධාතු කියන එක හොයාගෙන ගිහිල්ල යාට වැටහීමක් ආවනම් අර ඒ අර අර්ථාන්විත වෙන්නේ ප්‍රඥාවෙන් අප්‍රමාදීවීම සත්‍ය රැකීම ත්‍යාගය වැඩීම සංසිඳීමේ හික්මීම කියන අර්ථාන්විත ප්‍රතිපදාව නිස්මතු වෙන්නේ. එතකොට බලන්න මේවා වෙන්වෙන් වශයෙන් ඉස්මතු කළාට ඒ එකකට එකක් පටවී ධාතු කියන කාරණේ ගැන වැටහීමක් ආවනම් මේ අනිත් කාරණා පිළිබඳවත් හැබැයි විග්‍රහ කරනවා වෙන 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 විග්‍රහ කරනවා මෙන්න සමීප කරනවා ස්පර්ශ ආයතන හය එක කතා කරාම ධාතු කියන ගති ටික සම්පූර්ණයෙන්ම යෙදීම කියලා. තොට බලන්න පංච උපාදානස්කන්ධය සමීප කරා ඊට පස්සේ මුලින්ම විග්‍රහ කරා ධාතු හයක් ඊට පස්සේ ස්පර්ශායතන හයක් ස්පර්ශායතන හයත් එක පංච උපාදානස්කන්ධය සමීප කරනවා ඒ සමීප කිරීමත් එක්ක පට මේ ධාතු කියන කාරණයක් කරලා තියෙනවා. දැන් අපි ගත්තොත් තදගතිය මේ වගෙන් රූපය විග්‍රහ වෙනවා විඤ්ඤාණ ගතියෙන් දැන ගැනීම විග්‍රහ වෙනවා. විඤ්ඤාණ කියන කාරණාව සිදුවීමෙන් විඤ්ඤාණයෙන් කෘත්‍යත්වයක් එනවා. වේදනාව හඳුනා ගැනීම සංස්කාර ස්පර්ශ ප්‍රත්‍යයෙන් එතකොට එහෙනම් අර සියලුම ක්‍රියාකාරීත්වයන් යෙදෙනවා. එතකොට තදගතිය තද ස්වභාවය මේවයින් තද දැන් පුරුෂයා කියලා කියන්නේ ධාතු හයක් කියලා විග්‍රහ කළානේ ඒකත් එක්ක ධාතු පටවී ධාතු පළවෙනි කාරණේ තද ස්වභාවය කියන එකනේ. එතකොට තද ස්වභාවයක් කියන කාරණයක් ගැන කතා කරද්දී ස්වરૂපයක් නේ තද ගතියක් කියලා ඉස්මතු වීමක් නෙවෙන්නේ ඔන්න ස්වરૂපය කියන එක ඉස්මතු වෙනවා. එතකොට ස්වરૂපයක් කියන කාරණේ ගැන කතා කරද්දිම දැන ගැනීමක් නෙතෙන්ට වෙන්නේ නේ විඥාන ගතියෙන් දැන ගැනීම නේ විඥානයේ කියන කාරණාව සිදුවීමෙන් විඥාණයෙන් කෘත්‍යත්වයක් එනවා. විඳීම හඳුනා ගැනීම සකස් වීම ස්පර්ශ ප්‍රත්‍යයෙන් එතකොට එහෙනම් අර සීලම ක්‍රියාකාරීත්වයන් යෙදෙනවා. උතට බලන්න පුරුෂයා කියලා කියන්නේ තදගතියක් තදගතිය කියලා කියනකොට ස්වરૂපයක් කියලා විග්‍රහ වෙනවානේ නේ ස්වરૂපයක් තදගතිය කියලා කියන්නේ යම්කිසි ප්‍රකට වීමක් නේ හරි ඉද්දෙන ගතියක් ඇද්දුම් කන ගතියන්නේ තදගතියක් කියලා කතා කරන්නේ. ඊට පස්සේ තදගතියක් කියලා කියන එකක් දැන ගැනීමක් නේ විඥාන කියන කාරණය. ඊට පස්සේ තදගතියක් කියන කාරණයක් එක නේ ධාතු කියන ස්වභාවයක් කියන කාරණයක් ඉස්මතු වෙනකොට දැන ගැනීමක් නේ විඳීමක් හඳුනා ගැනීම. එතකොට ස්වરૂපයක් විඳීමක් හඳුනා ගැනීමක් සකස් වීමක් දැන ගැනීමක් කියන මෙන්න මේ ක්‍රියා මේ සියලුම ක්‍රියාකාරීත්වයේ නේද දෙන්නේ. එතකොට මේක නුවණක් නේද එතකොට එහෙනම්. එතකොට තද ස්වභාවයක් කියලා යම් කිසි කාරණයක් ප්‍රකට වෙනකොට අන්න ඒ ප්‍රකට වෙන කාරණය පිළිබඳව තත්තු පරිදි වැටහීමක් වෙනවනම් අන්න ඒ වැටහීමේ ස්වභාවය මොකක්ද ස්වરૂපයක් විඳීමක් හඳුනා ගැනීමක් සකස් වීමක් දැන ගැනීමක් කියන ඒ ස්වභාවය නේද සාස්වා උපාදානියන් වෙලා නේද කතා කරන්න පුළුවන්. එහෙනම් තද ස්වභාවය කියන කාරණය හොයාගෙන යනකොට ඒ යම්කිසි ප්‍රකටවීමක් වෙනවනම් අන්න ඒ සැබෑම අර්ථාන්විත දැක්මක් විදියට આવත් එහෙම අන්න එහෙමනම් තද ස්වභාවය විමසද්දී අර සාසවා උපාදානියන් කියන කාරණය ඉක්මවනවනේ. ප්‍රබාන කොච්චර ගැඹුරු කාරණයක්ද මෙතනදි මේ පැහැදිලි කරන්න. එතකොට එහෙමනම් මෙන්න මේ ඔස්සේ විමසීම කියන කාරණය විශේෂයෙන්ම අවධානයට යොමු කරන්නට ඕන. අර මුලින් සුනන්ද මහත්මයා සිහිපත් කළා වගේ ධාතු තද ස්වභාවය කියන කාරණේ. එතකොට කොහොමද මේ වගේ කාරණයක් ඉස්මතු වෙනකොට ජීවිත භාවිතයකදී ඒ විචක්ෂණශීලී බව කියන කාරණේ. එතකොට ඒ හිතන ගතියත් එක්ක විශේෂයෙන්ම සිහියක් පුරුදු කරගන්නකොටනේ. එතකොට දැන් බලන්න යම් කිසි කරුණුකාරණා පිළිබඳ නිරවුල් භාවයක් ඇති කරගෙන නිතර නිතර ධර්මය විමසමින් ඉගෙන ගනිමින් මේ කටයුතු කරගෙන යනකොට මොකද වෙන්නේ? නිතරම අර අහගතිපු කරුණුකාරණානුවනේ විචක්ෂණශීලී බව ඇති වෙන්නේ. එතකොට මොන යම්කිසි යෙදීමක් සිද්ධ වෙනකොට මොනවා හෝ යෙදීමක් ජීවිත භාවිතයක දිනේ කායගත සති සූත්‍රයේ දිනේද ඉරියව් පැවැත්ම ගැන සම්පූර්ණයෙන් පැහැදිලි කරනවනේ. ඒතර මුළු ජීවිත භාවිතය තුළදීමනේ හිතන ගතියක් කාට හරි ඉස්මතු වෙනවනම් ජීවිත භාවිතයේදී සිහියක් පුරුදු වෙනවනම් සිහිය යම් කෙනෙකුට සිහියක් තියෙනවා කියලා කියන්නේ ඒ විමසන ගතියක් ඉස්මතු වෙනවා කියලා කියන්නේ යාට නුවණ කියන කාරණේ එතෙන්ට එකතු වෙනවනේ. ඒකත් එක්ක වීර කියන කාරණේ එකතු වෙනවනේ. සිහිය නුවණ වීර කියන කාර සිහිය කාට හරි සිහිය නැහැ කියලා කියන්නේ නුවණ කියන එක යාට හෝචර වෙන්නේ නැහැ. වීරයක් නැහැ කියන එකනේ. එහෙමනම් ජීවිත භාවිතයේදී සිහියක් පුරුදු කරන්න උත්සාහ කරනවා. එතකොට ජීවිතේ අපිට යම්කිසි ගෝචරත්වයක් යෙදෙනකොට මොනවා මොනම කාරණේ මුළු අපි උදේ නැගිට වෙලේ ඉඳන් රාත්‍රී නිින්දට යනකම් නේ ක්‍රියාකාරකම් ටිකක් මේ ජීවිත භාවිතයේදී සිද්ධ වෙන්නේ. එතකොට මේවා අපිට විමසන ගතියක් අපිට සිහියක් උපද්දවන්න පුළුවන්. සිහියෙන් කටයුතු කරන්න උත්සාහ කරනවා. අපි ඇවිදිනවා, ඉඳගන්නවා, හිටගෙන ඉන්නවා, ඊට පස්සේ කතා කරනවා නේද? ආහාර ගන්නවා, යනවා එනවා, කනවා බොනවා මේ ඕනම කාරණේ. මුළු ජීවිත භාවිතය ගැනම අපිට ඒක මොන විදියකට කටයුතු කළත් අපි මේ අහගෙන අහ ගතිපු කාරණාත් එක්කනේ. දැන් අපි පුරුෂයෙක් කියලා කියන්නේ ධාතු හයක් කියලා කියන. එතකොට තද ස්වභාවය. එතකොට තද ස්වභාවයක්. තද ස්වභාවයක් කියන ප්‍රකට වීමක් නෙවෙන්නේ. එතකොට ජීවිත භාවිතයේදී අපිට අපි අර උදාහරණයක් කතා කළේ අකුල බිම තියාගෙන ඉන්නකොට තද ගතියක් කියලා කාරණේ එහෙම හිතෙන්නේ නැහෙනේනේ. අපිට එහෙම යම්කිසි වැටහීම කියන කාරණය භාවිතා වීමක් හැමතිස්සෙම එහෙම වෙන්නේ නැහෙනේ. අපි මේ වෙලාවේ කතා කරපු නිසා තමයි ඒක මාතෘකාවක්. ඉතින් ඔය විදිහට අපිට ජීවිත භාවිතයේදී අපි වතුර පරිහරණය කරනවා, ඊට පස්සේ රස්නේ දැනෙනවා, සීතල දැනෙනවා, ඊට පස්සේ ওই විදිහට අපි මුළු ජීවිත භාවිතයේදීම යෙදෙන යෙදෙන හැම කාරණයක් එක්කම අපිට පුළුවන් නම් සිහියක් පුරුදු කරන්නනේ. දැන් අර සාරිපුත්ත සීහනාද සූත්‍රයේදී අපි කතා කරේ කය අනුවගිය සිහිය භාවිතාවක් කියලා. එවැනි කෙනෙකුගෙන් වැරද්දක් වෙන්නේ නැහැනේ. ඇයි වෙන්නේ නැත්තේ? කය අනුවගිය සිහිය භාවිතාවක් භික්ෂුන් වහන්සේ නමක් චෝදනාවක් කියලා කරනවනේ උන්වහන්සේට මේ ගටාවරද ඇඟේ හැපිලා ඒක කමා කරගන්නේ නැතුව ගියා කියලානේ. එතකොට යම් කිසි සිහියක් භාවිතා වෙනවනම් එවැනි වරදක් සිද්ධ වෙන්නේ නැහනේ. වාසිතේ තුන් භාවේ කතා කරද්දි නිහඬ වෙද්දි සිහිනුවණින් කටයුතු කරන්න කියනවනේ. අපර බලන්න ජීවිත භාවිතේනේ උච්චාර පස්සාව කම්මේ සම්පජානක. වැසිකිලි කැසිකිලි කරනකොට සිහිනුවණින් කටයුතු කරනවා. අපර බලන්න මේ අපේ මුළු ජීවිත භාවිතය තුළම ප්‍රතිපදාවක් හුරු කරද්දි නේද? දැන් මේ කුක්කුසාති කුලපුත්‍රයාගේ ජීවිත භාවිතාව ගත්තට පස්සේ සද්දා අගාරස්ම අනගාරියම් පබ්බජිත පැහැදීමේ ගිහි ජීවිතේ අත්හැරලා පැවිදි වෙලානේ. එතකොට කවුරු වෙනුවෙන්ද? බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. හැබැයි බුදුරජාණන් වහන්සේ හම්බ වෙලත් නැහැ. මූ දැක්කොත් අඳුරගන්නත් බෑ කියනවා එහෙම ශාස්ත්‍රීය කවුද කියලා නේ. එතකොට එහෙම බලද්දී ඒ හිතන ගතියත් එක්ක අර සොයාගෙන යන ඒ විචක්ෂණශීලී ගතියනේ සත්‍යවාදී චින්තනය කියන. අපි මොනවා හරි ඉගෙන ගන්න නම් අපිට කැමැත්ත තියෙනවා, ඒකට යොමු වෙලා තියෙනවා නේ. ඊට පස්සේ අහලා දැනගන්න ඕන. ඊට පස්සේ ඒ අහලා දැනගතිපු කාරණේ මෙන්න මේ විදියයි කියලානේ අපි ඒ මේ මේ දැනුත් කරන්නේ කාරණේ. ඊට පස්සේ ඒ අනුව දැක්මක් ඇති කරගන්නවානේ. අපි දැන් මේ වෙලාවේ ඔබ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා යම්කිසි මේ විචක්ෂණශීලී බවක් මේ වෙලාවේදී අපි ඉස්මතු කරගත්තනේ. හැබැයි ඉදමේව සත්‍යං කියලා යන්නේ නෑ. සත්‍යවාදී චින්තනයක් කියලා කියන්නේ මේ අර පුක්කුසාති තරුණයා මගේ ශාස්ත්‍රෝවරයා මම අනුගමනය කරන්නේ, මම ජීවිතේ කැප කරලා තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ. බලන්න ඒ ස්වභාවයනේ. ඒතොර හොයාගෙන යන ගමනක ඉන්නේ. හැබැයි අතරමඟදී හම්බ වෙනවා පාවුස් ඇවැත් කෙනෙක්, තවත් ප්‍රමණේ. එයාට යොමු වෙනවා. එයා කියන දේ අහනවා. ඒ කියන දේ අන්න බලන්න පුද්ගලයෙක්ගේ අර කියල දෙන බාහිර ස්වරූපයෙන් දැන් බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙලා ඒ තමන්ගේ ඉදිරිපිට ඉන්නේ ශ්‍රමණේ. ඒ කියන කාරණයට යොමු වුණා. ඒ කියන දේ කියන ඒ ඒ ඒ එතෙන්ට යොමු වෙන්න හැකියාව, ඒ කියන දෙන්නට යොමු වෙන්න හැකියාව කොච්චර, ඒ එතෙන්ට යොමු වෙනවා කියලා කියන්නේ කොච්චරනම් මේ ඒ ශ්‍රමණ ජීවිතයක ස්වභාවයනේ, සත්‍යවාදී චින්තනයක ස්වභාවයනේ. එතකොට බලන්න කොච්චර හැකියාවක් යොමු වීමක් ඉස්මතු වෙන්නට ඕනද. එතකොට මේ පුක්කුසාති කුලපුත්‍රයාට බුදුරජාණන් වහන්සේ ධර්මයක් කියන්නේ එයාගේ තියෙන අර ප්‍රසන්න, ඒ වගේම ඒ යොමු වෙන ගතියත් එක්කනේ. අර ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රයේ කිව්වේ ඒ බාහිරට යොමු වෙන ගතියනේ. කොහොමද ලැජ්ජා භයෙන් යුක්ත කලින් කලට එතුම ගාවට ගිහිල්ලා කිං බන්තේ කෝවත්ත මේ මේ මොකක්ද සාමීනි, මේකේ අර්ථය මොකක්ද? එතකොට එහෙම ඒ විමසන ගතියත් එක්කනේ, ඒ යොමු වෙන ගතියත් එක්ක තමයි ප්‍රතිපදාවකට යොමු වෙන්න මේ සුදුසුකම තියෙන්නේ නේ. එතකොට බලන්න මේ පුරුෂයෙක් කියලා කියන්නේ ධාතු හයක්, ස්පර්ශ ආයතන හයක් කියන කාරණයත් එක්ක මේ ධාතු විභංග සූත්‍රයේ මූලික ප්‍රවේශයත් එක්ක මේ කරුණු කාරණා ඉස්මතු කරන්නට යෙදුනේ. එහෙමනම් බලන්න මේ කොච්චර ලාභයක්දනේ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේට පහළ වෙලා දේශනා කරන ප්‍රතිපදාවකට එකතු වෙන්න ලැබෙනවා කියලා කියන්නේ කෙනෙකුට ජීවිතයේ ලැබෙන මහා භාග්යක්නේ. ඵල සූත්‍රයේදී සඳහන් වෙනවන්නේ නේද? සත්පුරිස සංසේවෝ, සත්පුරුෂයා සේවනේ, සද්ධම්ම සවන. සත්පුරුෂ ඇසුරත් එක්කනේ ධර්මය අහන්න ලැබෙන්නේ. ඊට පස්සේ යෝනිසෝ මනසිකාරෝ, යෝනිසෝ මනසිකාරය ධම්මානු ධම්ම පටිපත්ති යනේ. එතකොට මෙන්න මේ දහම් හතර භාවිතා බහුලීකృత කිරීම තුල සෝතාපට්ටි ඵල සච්චිකිරියාය සංවත්ත සංවත්තං තීති, සෝවාන් ඵලයේ සාක්ෂාත් කිරීම වෙනවා කියන සඳහන් වෙනවනේ ඵල සූත්‍රේ. පළවෙනි කාරණේ මොකද්ද? සත්පුරිස සංසේවෝනේ. ඒක බලන්න මේ ධර්මයේ කියන කාරණය ප්‍රතිපදාවක් හැටියට ඉස්මතු කරන සත්පුරුෂ කල්යාණ මිත්‍ර උත්තමයේගේ ඇසුරක් ලබා ගන්නට ලැබීම කියන එක මහා වාග්යක් නේ. ඒක නිසා අප්‍රමාදී භාවය ඇති කර ගන්නට ඕන නේ. කොහොමද? පඤ්ඤාන අප්‍රමාදෙය, ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙන්නට ඕන. එහෙමනම් ඒ ප්‍රඥාව කියන එක ඇති කර ගැනීම සඳහා මේ ප්‍රතිපදාවේ නිරත වෙන්නට ඕනනේ. ධර්මය ඉගෙන ගන්නට ඕන, විමසන්නට ඕන. ඒ සඳහා විවිධාකාරයේ ප්‍රතිපදාවන් අපි හුරු පුරුදු කරන්න උත්සාහ කරන්න ඕන. නේද? මෛත්‍රියක් වඩන්නට ඕන. ගුණයක්, ගුණධර්ම අපේ ජීවිත තුළ හුරු පුරුදු කරගන්නට ඕන. මේ විදියට ජීවිත භාවිතාවක් යෙදෙනකොට අන්න මුනිවරේ සංසිඳීමේ හික්මන කෙනෙක් නේ. ආර්ය සත්‍ය අර්ථාන්විත වෙනවානේ. ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙනකොට සත්‍ය ආරක්ෂා වෙනවා. ඊට පස්සේ ත්‍යාගය පුරුදු වෙනවා නේ. අත්හැරීම කියන කාරණේ, ත්‍යාගය කියන කාරණේ, ප්‍රතිපදාත්මකව මෙතර වීමේ ප්‍රතිපදාවක් එක කටයුතු කරද්දී අන්න මුනිවරයෙක්ගේ ස්වභාවයට සංසිඳීමේ හික්මිනවා කියන කාරණේ අර්ථාන්විත වෙනවා නේ. එහෙනම් ප්‍රඥාවන්ත ස්වභාවය කියන එක ඇතිකර ගැනීම සඳහා ප්‍රතිපදාවට අනුකූලව ඒ ප්‍රතිපදාවේ නිරත වීම අපේ පැත්තෙන් කටයුතු කරන්න ඕනනේ. ඒ සඳහා තමයි අද දවසේ අපි මේ කාල වේලාව තුළ විශේෂයෙන්ම මේ කරුණු කාරණා ටික අපි කතා කරන්න උත්සාහ කරේ. එහෙමනම් මම හිතන්නේ කාල වේලාව මේ වෙලාවේ ඉක්ම ගිහිල්ලා තියෙන නිසා මොන හරි කතා කරන්න තියෙනවා නම් දැන් කතා කරමු, එහෙම නැත්නම් අපිට පුළුවන් අවසන් කරන්න. මම හිතන්නේ අද දවසේ අපි මේ අවධානය යොමු කරන්නට යෙදුනේ ධාතු විභංග සූත්‍රයේ විග්‍රහයක්. එතනදී හරිම ගැඹුරු විමසිය යුතු ප්‍රතිපදාවක් ඉස්මතු කරන කරුණු කාරණාත් එක්ක අපි මේ කාලය තුලම ගත කරේ. බලන්න ඒ තුල අපේ අධ්‍යාත්මය තුල කොයිතරම්නම් සංසිඳීමක්, ඒ වගේම බාහිරට යොමු නොවි මේ කරුණු කාරණා එකම විමසන්නට අපි උත්සාහ කළේ. ඒක අපේ මේ අවස්ථාවක් තුල නිතර නේද ප්‍රතිපදාවක නිරත වෙන්න අවස්ථාව ලැබෙනවා අඩුයිනේ. නමුත් අද දවස තුල මේ විදියට අපි මේ කටයුත්තකට නිරත වුණා. මේ විශේෂයෙන්ම අප්‍රමාදී භාවය ඇති කරගෙන ජීවිතය ගැන නිතර නිතර විමසමින් සිහියක් හුරු පුරුදු කරමින් මේ ප්‍රතිපදාවේ අර්ථාන්විත කරගන්න අපි අප්‍රමාදී භාවය ඇති කරගන්නට උත්සාහ කිරීමයි අවශ්‍ය කරන්නේ. විශේෂයෙන්ම අද දවසේ මේ ධර්ම දේශනාවක් අනුසාරයෙන් මේ කරුණු කාරණා පිළිබඳව අපි විමසන්න උත්සාහ කළේ. විශේෂයෙන්ම අපි මේ මොහොතේ පුණ්‍යානුමෝදනා කරනවා මේ විදියට ඊතර වීමේ ප්‍රතිපදාවක් ඉස්මතු කරමින් ජීවිත භාවිතය තුළ සංසිඳීමක් ඇති කරගන්න පුළුවන් විදිහට මේ ප්‍රතිපදාව ඉස්මතු කරලා දෙන අපි හැමෝම බොහෝම ගෞරවයෙන් සිහිපත් කරන අප ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍රෝත්තම නම කියන්නට අවසරයි පූජනීය අලව්වේ අනෝමදස්සී ගුරු ස්වාමීන් වහන්සේ බොහොම ගෞරවයෙන් පාද නමස්කාරයෙන් යුක්තව අපි මේ මොහොත තුළ මේ උන්වහන්සේ විසින් පැහැදිලි කරන්නට යෙදුණු කරුණු කාරණා විමසීම තුළ යම්කිසි කරුණු කාරණා ඉස්මතු කර ගැනීමක් අපි ඉෂ්ට සිද්ධ කරගන්නට උත්සාහ කළේ මේ මොහොත තුළ මේ සිද්ධ කරගත්ත සෑම පුණ්‍ය ශක්තියක්ම අපි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ දීර්ඝායු සම්පත්තිය ලබන්නට උතුම් දහමෙන් සැනසෙන්නට මේ සෑම පුණ්‍ය ශක්තියක්ම ආශිර්වාද කරමු. ඒ වගේම මේ අවස්ථාව තුළදී මේ විදියට මේ දහම් ප්‍රචාර කටයුතු ඉෂ්ට සිද්ධ කරන තාක්ෂණික කටයුතු සිද්ධ කරන අපේ සුනන්ද මහත්මයා, ඒ වගේම මහාචාර්යතුමා කනමල්ලිල ඥානිමුල ස්වාමීන් වහන්සේ ඇතුළු කොට ඇති පූජනීය ස්වාමීන් වහන්සේලාත් මෙහෙණින් වහන්සේලාත් මේ මොහොතේ පුණ්‍යානුමෝදනා ඉෂ්ට සිද්ධ කරමින් අද දවසේ මේ පැහැදිලි කරන්නට යෙදුණු කරුණු කාරණා විමසමින් අද දවස තුළ මේ සිද්ධ කරන්නට යෙදුණ මේ උතුම් දහම් ප්‍රතිපදාව මෙතනින් අපි අමාරු කරන්නට කටයුතු කරමු. සුනන්ද මහත්මයා,
එමයි ස්වාමීන් වහන්සේ, ඉතින් ගැනපත් මං හිතන්නේ අපි සෑම දෙනාම ඉතාම සියුම් ධර්ම කරුණු සාකච්ඡා කරමින් අපේ පාන් කරගෙන විශාල විශාල ශක්තියක් ඇති කරගත්තා. අපේ සියලු කුසල් අපගේ ස්වාමීන් වහන්සේගේ නිදුක් නිරෝගී තර ජීවනය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඉතාම ඉක්මනින් මේ ධම් අවබෝධය ලැබිලා ඒ ප්‍රතිපදාවෙන් උපන්න තියෙන උපරිම ඵලය වන නිර්වාණ සම්පත්තිය ලැබීම සඳහා මේ කුසල හේතුවා කියලා ප්‍රාර්ථනා කරමු. මම අද දවසට අපි මේ සාකච්ඡාව නිමා කරමු. තෙරුවන් සරණයි හැමෝටම.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.